සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ ලෝකයාට දේශනා කර වදාළ දේශනාව ත්‍රිවිධ ශාසනයක්. මේ අනුශාසනය ත්‍රිවිධ අනුශාසනයක් හැටියට ත්‍රිවිධ ශාසනයක්. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. පරියාප්ති ශාසනය තමා මේකේ ඉතාම වැදගත් දේ. පරියාප්ති ශාසනය විකෘති වුණොත්, වෙනස් කළොත්, වැරදියට දේශනා කළොත්, විග්‍රහ කළොත් ප්‍රතිපත්තිය වැරදි වෙනවා. ප්‍රතිපත්තිය නැති කලක මගඵල ප්‍රතිවේධ කරන්නට බෑ. ඒ නිසා අපි මේ භාවනා වැඩසටහනේදී මේ පරියාප්ති ශාසනයට අදාළව උතුම් නිර්මල බුද්ධ දේශනාවේ තියෙනවා පංච පරියායක් විග්‍රහ කළා. මේ පංච පරියායෙන් අට වශයෙන්ම පහම ඉතාමත්ම වැදගත්. නමුත් අපි මේ පංච පරියාය කිව්වේ පළවෙනි එක මූල ධම්ම පරියාය, දෙවෙනි එක සබ්බ ධම්ම පරියාය, තුන්වෙනි එක සබ්බාසව සංවර පරියාය, හතරවෙනි එක නිබ්බේධික පරියාය, අවසානික ධම්ම අනුධම්ම පරියාය. මේ පරියාප්ති ශාසනයට අදාළව මේ පංච පරියාය බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍රවල විවිධ ආකාරයට මිනිසුන්ට මේ පරියාප්ති ශාසනය තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කළා, දේශනා කළා, පැහැදිලි කළා, පෙන්වනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි දින අදත් ඇතුව පහේ මේ පංච පරියායේ අපිට මේ භාවනාවට නිවන් මගට මාර්ගචර්යාව පූර්ණය කරගන්නට මගඵල ලබන්නට උපකාර වන ආකාරයට මේ පංච පරියාය පුළුවන් තරම් දුරට විග්‍රහ කරන්න. බුදු දේශනාවක් හැටියට විග්‍රහ කරපු දේ පෙන්වන්න. ඒ නිසා මේ පළවෙනි පරියාප්ති ධර්මයේ තමා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ තියෙන්නේ මූල පරියාය සූත්‍රය කියලා. නමුත් මේ සූත්‍රය මූල පරියාය නෙමේ, සබ්බ ධම්ම මූල පරියායං වූ භික්කවේ දේශ සාමි කියපු සබ්බ ධම්ම මූල පරියාය. සබ්බ ධම්ම මූල පරියාය අපි එකපාරටම දේශනා කරන්නේ. නමුත් අපි දෙවෙනුව දේශනා කරපු ධම්ම පරියාය විග්‍රහවන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය කියලා ත්‍රිපිටකයේ පස්සේ කාලෙක නම් කරලා තියෙනවා. මේක බුදුහාමුදුරුව දැම්ම නමක් නෙමේ. මේක සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය හැටියට පස්සේ කාලෙක ත්‍රිපිටකයේ ලේඛනගත කළ පුද්ගලයෝ මේ සූත්‍රය නම් කළා. නමුත් මේ සූත්‍රය කියවනකොට හොඳට තේරෙනවා මේකේ නම ඊට වඩා වෙනස්. මේක බුදුහාමුදුරුවම දේශනා කළ හැටියට මේ සූත්‍රයේ නම පච්චස්සෝසුම් භගවා ඒතදවෝච භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කළා. සේවිතබ්බා සේවිතබ්බං වෝ භික්ඛවේ ධම්මපරියායං දසිස්සාමි. මේක ඇත්ත වශයෙන්ම ධම්මපරියාය සූත්‍රය. නමුත් සේවිතබ්බා සේවිතබ්බා තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ධම්මපරියායං දසිස්සාමි. ධම්මපරියාය දේශනා කළේ සේවිතබ්බා අසේවිතබ්බා කියන ද්වතාවය දෙපැත්ත විග්‍රහ කිරීමේ. ඊට පස්සේ මේ පරියාප්ති ශාසනය විග්‍රහ කරපු සියලුම සූත්‍රවල බුදුහාමුදුරුව වචන ටිකක් ප්‍රකාශ කරනවා. මේ සූත්‍රෙ තියෙනවා ධම්මපරියායං දසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමි. පියවර තුනක් තියෙනවා. තං සුනාත, මේක හොඳින් ශ්‍රවණය කරලා අහගන්න. මේක සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබා ගන්න පුළුවන් විදිහට ශ්‍රවණය කරන්න. තං සුනාත. දෙවෙනි පියවර සාදුකං මනසිකරෝත. සාදුකං, සාදු කියන්නේ හදවත පිරිසිදු කරගන්න. සුත දරවෙන්න, සුතං සුසුතං බහුසුතං සුත දරවෙන්න ඕන. මේක අපි දරා ගන්න ඕන. සාදුකං මනසිකරෝත. ඒ වගේම බාසිස්සාමි. බාසිස්සාමි කියන එක තමයි ඉතාමත්ම වැදගත්. මේක ඇහුවට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව දෛනිකව භාවිතයට ගන්න ඕන යුගනන්ද. එකයි අවශ්‍යතාවය. එනිසා මේ පරියාප්ති ශාසනය බුදුහාමුදුරුව දේශනා කරපු හැම තැනකම මේ සුනාත ධාරේත චරාත ධම්මෝ කියන එකමයි. තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති කිව්වේ. ඒක නිසා මේක හොඳට අහලා තේරුම් ගන්න. මේක අර සුත ධර වෙන්න, දරා ගන්න, හදවත සුදු කර ගන්න සාදුකම්. සාදු කියන්නේ සුහද කියන එක. දැන් මේ අපි සාදු කියන වචනේ නිතර පාවිච්චි කරනවා. මේ සාදු කියන එක තේරුමක් ඇතුව පාවිච්චි කළ යුතුයි. තේරුමක් නැතුව පාවිච්චි කිරීම වැඩක් වෙන්නේ නැහැ. අපි මේ සාදු කියන එක අර කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. සංවර නොවුනොත් අපි සාදුකම් මනසිකරෝත වෙන්නේ නැහැ. ඒ නිසා අපේ තුන් තැනක් තියෙනවා අර සුදු කරගන්න, සුහද කරගන්න, පිරිසිදු කරගන්න. ඒ තුන් තැන තමයි කායේන ක්‍රියාවෙන් කරන දේවල් පිරිසිදු වෙන්න ඕන. වාචාය සංවරු, වචනය පිරිසිදු වෙන්න ඕන. මනස පිරිසිදු වෙන්න ඕන. මේ තුන් තැනම පිරිසිදු කරගන්නවා කියන තීරණය අනුව තමයි අපි සාදු 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 කිව්වේ. වෙන මොකටවත් නෙමෙයි. එතකොට මේ සාදු සාදු කියන එකේ දිගමර සාදුකම් මනසිකරවත නොවුනොත් අපේ හදවත කිලුටුනම් පිරිසිදු කරගන්න බෑ. මේ මුළු බුද්ධ දේශනාවම තියෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ මිනිසුන්ගේ හදවත, සිත, ක්‍රියාව, කතාව, සිතුවිල්ල නිතර අපිරිසිදු වෙනවා, කිලුටු වෙනවා, දුප්පඤ්ඤස්ස වෙනවා. මේ දුක දෝමනස්සයට මුල් වෙනවා, හේතු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව කියපු මේ දේශනාවන් සියලු දේ උපකාර වෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ මේ ක්‍රියාව, කතාව, සිතුවිල්ල පිරිසිදු කරගන්න, සාදුකම් කරගන්න. ඉතින් ඒක නිසා අපි දැන් ඔය නිකං සාදු 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 කිව්වට හරියන්නේ නැහැ. දැන් ඔය නොයෙකුත් අසපූල ඉන්න මේ ස්වාමීන් වහන්සේලාත් සාදු 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 කියනවා. ඒක ඇත්ත. නමුත් මේක මීට වඩා ගැඹුරු අර්ථයක් ධර්මයක් පරමාර්ථයක් ඇතුව තමන්ගේ අනුන්ගේ පිරිසිදු හතවටක් ඇති කරගන්න එහෙම නැත්නම් අර කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු කරගන්න පුළුවන් නම් ඒක භාවිතයට ගන්න ඕන. භාවිතයට නොගත්තොත් ඔය සාදු කියන වචනේ කතාවක් වචනයක් පමණයි. වචනින් වැඩක් නැහැ භාවිතයට ගත්තේ නැත්නම්. ඒ නිසා පින්වතුනි අපි මේ අහන මේ අහගන්නා මම මේ කියන බුදුහාමුදුරුව දේශනා කරපු දේ මම මේ කියන්නේ මේක අහන් ගන්න ඕන. අපි අහගෙන අපේ හිත පිරිසිදු වෙන දෙයක් කළේ නැත්නම් අපිරිසිදු වෙන දෙයක් කළා නම් ඒක තමන්ටයි කර්මයේ උරුම වෙන්නේ කරගහ ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක තමන්ගේ කර්මයක්. මේක තේරුම් ගත යුතුයි. ඒකයි මේ තං සුනාත සාදුකම් මනසිකරුවට වාසිස්සාමීටි කියලා ආරම්භයේම සියලු පරියාප්ති ධර්මවල සියලු පරියාප්ති දේශනාවන්හිදී මේක බුදුහාමුදුර අවධාරණය දේශනා කරලා තිනවා. මුල් ධම්ම පරියාය තිනවා, මේ සූත්‍රෙත් තිනවා, ඉදිරියට කියන සියලු සූත්‍රවලත් තියෙනවා මේ කතා. ඊළඟට බුදුහාමුදුරුව මේ ධම්ම පරියාය දේශනා කරන්න ආරම්භ කරලා කරුණු හතක් විග්‍රහ කරනවා. පළවෙනි එක කාය සමාචාරම්පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරම්. තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාර. දෙවෙනි එක වචී සමාචාරම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරම් කියලා දෙකක් කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි එක මනෝ සමාචාරම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි කියලා විග්‍රහ කරලා තියෙනවා. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරං පහ. හතරවෙනි එක චිත්තූපපාදම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං චිත්තූපපාදම් පහ. පස්වෙනි එක සඤ්ඤාපටිලාභම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභම්. හයවෙනි එක දිට්ඨිපටිලාභම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභම්. හත්වෙනි එක අවසාන එක අත්තභාවපටිලාභම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං අත්තභාව පටිලාභ. දැන් මෙතන කරුණු හතක් බුදුහාමුදුරුවෝ මතු කළා. මේ හිත කිලුටු වෙන්නේ කාය සමාචාර වැරදියට පාවිච්චි කිරීම නිසා, වචී සමාචාර වැරදියට පාවිච්චි කිරීම නිසා, මනෝ සමාචාර වැරදියට පාවිච්චි කිරීම නිසා, අර සිතේ උපන් සිතුවිලි වැරදියට සංචේතනා හැටියට පාවිච්චි කිරීම නිසා, තමන්ගේ දෘෂ්ටිය දැක්ම ආකල්පය සංඥාව තුළින් මතුවීම නිසා සංඥාපටිලාභය දිට්ටිපටිලාභය ඇති වෙනවා. ඒ වගේම අරක අස්මිමානයෙන් ඒතන් මම ඒසෝ හමස්නියතෝ මේ අත්තාටි කියලා අත්තභාව පටිලාභයෙන් ගත්තොත් හිත කිලුටු වෙනවා. මේ කිලුටු වෙන්න ඉඩ තියෙන හිත දෙආකාරයකින්ම පිරිසිදු කරගන්න උපකාරවන ධර්මතාවයන් හතක් බුදුහාමුදුරුව දේශනා කළා. පාහං කිව්වපු වචනේ මෙතන තියෙනවා. දැන් පාහන් කියන්නේ අපි දැන් හාල් පාහිනවනේ. හාල් පාහිනවා. පාහිනවා කියන්නේ පිරිසිදු කරන. මේ වගේ පාහන් කියන්නේ මේ පිරිසිදු කිරීම, පැහැදීම. එහෙම නැත්නම් ප්‍රමෝදය, ප්‍රසාදය, පැහැදීම ඇති වෙන්න ඕන, හිතේ පිරිසිදු බව ඇති වෙන්න ඕන. මේ හිතේ පිරිසිදු බව ඇති වෙන්න නම් දෙයාකාරයකින්ම මේක කරගන්න ඕනේ. මේක සේවිතබ්බා අසේවිතබ්බා. යමක් අපි දැනගෙන ආශ්‍රය කිරීමෙනුත් පිරිසිදු වෙනවා, වැරදි දේ බැහැර කිරීමෙනුත් අසේවිතබ්බා කිරීමෙනුත් පිරිසිදු වෙනවා. එනිසා අපිට හිතට ආවොත් කාය සමාචාරය කිව්වේ මේ ක්‍රියාවෙන් කරන දේ. ඔය දැන් ඒක අපි විග්‍රහ කරනවා ඉස්සරහට. පානාතිපාතා, දින්නාදාන, කාමේසු මිච්ඡාචාරා, මේවා කාය සමාචාරම්. ඒ වගේම වචී සමාචාරම් කිව්වේ මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාප. මනෝ සමාචාරම් කිව්වේ අර අභිජා, ව්‍යාපාද, විහිංසා, මේ දස අකුසල්. මේ දස අකුසලයෙන්ම අපි එකින් එක නියත වශයෙන්ම හිත පිරිසිදු කරගන්න ඕන නම් ඒක දෙයාකාරයකින්ම කරන්න ඕන. එක සේවිතබ්බා, දෙක අසේවිතබ්බා. වැරදි දෙයක් හිතට ආවොත් අපි හිතමුකෝ තරහ කියලා. තරහ ගතියක් ආවා. අපි ඇහෙන් රූපයක් දැක්කහම මේ රූපය අපිට ගැළපෙන්නේ නැත්නම් දැන් මෙතන ඊට වඩා ටිකක් වෙනස්. අපි කනෙන් යමක් ඇහුවාම අපි දැන් මේ අහනෝ. මේක අපි දැන් මේ අතීතේ අහලා තියෙන දේ අනුව අපි දිට්ටිගත වෙලා. දැන් අපිට මේක ගැළපෙන්නේ නැහැ. පෑහෙන්නේ නැහැ. සීහෙන්නේ නැහැ. අපිට ගැටුමක් වෙනවා. තරහක් වෙනවා. ඔය මොනවද කියන්නේ? අපි ඕවනේ මේ අහලා තියෙන, ඉගෙනගෙන තියෙන. මෙතෙන්දී ඇත්ත වශයෙන්ම ඉවසලා විමසලා බලන්න ඕන මේ තරහ ආවේ කොහටද, කාටද, මොකද මේක ආවේ? තමන්ගේ අර දැක්ම, මිම්ම, කෝඩුව, මානය, දෘෂ්ටිය, ආකල්පය වෙනස් කරගන්න බැරි නිසා. ඒ නිසා දැන් අපි මේක හොඳට අහලා බලන්න ඕන. දැන් තමන්ගේ හිතට ගැටුමක්, දෘෂ්ටියක් පැනල යන්න හිතෙනවනะ. මේ අපිට අපි මේ අහන්න නෙමෙයි ආවේ. මෙහෙම පැනල යන්න හිතෙන අය ඉන්නවා මෙත. එහෙම ඉන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ගැටුමක් ඇති වෙනවා. කාය හිතේද තරහක් එන්නේ, වෛරයක් එන්නේ, ද්වේෂයක් එන්නේ, මානයක් එන්නේ, වැරදි මැනීමක් තියෙන්නේ. ඒක නිසා අර මේක ප්‍රහාණය කරගන්න, පිරිසිදු කරගන්න ඕන තමයි. වෙන කාටවත් මේක පිරිසිදු කරගන්න බෑ. මේක දෙයාකාරය. අපි ඒක ඉවසලා විමසලා ඒක අහන්න ඕනේ. අහලා මේක ගත යුත්තක් තියෙනවා නම් ඒක ආශ්‍රය කරන්න ඕනේ. අර තමන්ගේ හිතට ආව වැරදි දෘෂ්ටිය, දැක්ම, ගැටුම, ද්වේෂය, වෛරය, ක්‍රෝධය ඉවත් කරන්න. ඒක පහතබ්බන්න. ඒක අසේවිතබ්බා කරන්න. න සේවිතබ්බා කරන්න. ඒ වගේම එතෙන්දි මෛත්‍රිය ගන්න ඕන. දැන් තරහ අසේවිතබ්බා කිරීමෙනුත් එතෙන්ට මෛත්‍රිය ගැනීමෙනුත් තමන්ගේ හිත පිරිසිදු වෙනවා. නිකං අර අහක යන කුණු ගොඩක් නිසා තමන් මේ අතීතයේ අර දීගංවා දීර්ඝ සංසාරේ අහලා පුරුදු වෙච්ච වැරදි දේ නිසා තමන්ගේ හිතේ ওই තරහක් ගැටුමක් එන්නේ. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒක තමයි කරුමේ උරුමේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ වෙන කාටවත් බෑ තමන්ගේ හිතේ තියෙන මේ කිලුටු වෙන තත්වය පිරිසිදු කරලා දෙන්න. තමන්මයි පිරිසිදු කරගන්න ඕන. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ කරුණු හතක් විග්‍රහ කළා. මේ හතම විග්‍රහ කළේ මේ පාහං කියන වචනේ අවසානෙට තියෙනවා. හොඳට බලන්න, කාය සමාචාරම් පාහං තියෙන්නේ. පාහං කියන්නේ පැහැදීම, පිරිසිදු කර ගැනීම, අර ප්‍රසාදය පැහැදීම කියන පිරිසිදු බව හිතේ ඇති කරගන්න. ඒවගම වචී සමාචාරම් පාහ. මනෝ සමාචාරම් පාහ. චිත්ත උපපාදම් පාහන් සංඥා පටිලාබම් පාහන් දිිට්ටි පටිලාබම් පාහන් අත්තභාව පටිලාබම් පාහ. දැන් මම ඊයේ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රය කිව්වා, දේශනා කළා. මේ අපිට ඔය ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන දුරවල් හයට ආරම්මණයක් අරමුණක් අරමුණු වුණ ගමන් අපිට ඒක ප්‍රියමනාපෙනම් අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් ඉපදිනවා. එතකොට අර පැහැදීම නැති වෙලා යනවා, ඇලීම ඇති වෙනවා, උපාදානීය තණ්හාව ඇති වෙනවා. ඒ වගේම ඒ ඇහෙන් කණින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දැක්ක ඇහුව විඳ හිතුවදී අපිට ගැළපෙන්නේ නැත්නම් පෑහෙන්නේ නැත්නම් සීහෙන්නේ නැත්නම් ඒක අපිට අපේ මිම්මට වාණයට නොගැලපෙනවා නම් අපිට තුල දෙවෙනි වේශයෙන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් එනවා. එතකොට මේ ඇහෙන් බලනදී අර අන්ත දෙකට යනවනම් ප්‍රිය මනාපාන්තයට යනවනම් හේතු වේගයක් වේදනාවක් ආවේගයක් උපදිනවා. ඒක පෘථග්ජන පුද්ගලයන්ට ගැළපෙනවා. ඒක ආස්වාදයක්, ඒක සුවයක්, ඒක සහනයක් කියලා හිතෙනවා. හැබැයි ඒකත් වේගයක් වේදනාවක්, ඒකත් ඇමක්. ඒ වගේම අර දෙවෙනි වේශයෙන් වේගයක් වේදනාවක් ආවේගයක් වෙනවනම් ඒත් හිත අපිරිසිදු වෙනවා. මේ දෙවිදිහෙම්ම හිත අපිරිසිදු වෙනවා. නමුත් අපිට පුළුවන් වෙනවා නම් ඒ මේ අන්තයකටයි අපි මේ යන්නේ, අපේ මිම්මයි මේ කෝදුවයි මැනීමයි මේක වැරදීම වෙන කාගේවත් වැරදක් නිසා නෙමේ, තමන්ගේ වරද තමන් දකිනවා නම් තමන්ට පුළුවන් වෙනවා අර සේවිතබ්බා සේවිතබ්බා දුවිදේ නම් වදාමි කියපු එක තේරුම් අරගෙන අන්ත දෙකින් එකකටවත් නොගැලපී උපේක්ඛා සිතක් ඇති කරගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මෙහෙම ප්‍රියදේට ඇලෙන අන්තයට ගියත් හිත අපිරිසිදු වෙනවා, කිලුටු වෙනවා. අප්‍රියදේට ගැටෙන තණ්හා වෙන වෛර කරන ක්‍රෝධය කරන අන්තයට ගියත් හිත කිලුටු වෙනවා. කායිතද කිලුටු වෙන්නේ? තමන්ගේ හිත. තමන්ගේ හිත කිලුටු වුණොත් මොකද වෙන්නේ? එක්ක පොට්ටපාද එක්ක ව්‍යාපාද. පොට්ටපාද කිව්වේ අඳුරෙන් අඳුරට යෑම. අර පොට්ටපාද සූත්‍රය කියලා තියෙන අඳුරෙන් අඳුරට යන. ව්‍යාපාද සූත්‍රය කියලා තියෙන වැය වෙන පාරේ. පාටින් පාටට අපායෙන් අපායට යනවා, පහළටම යනවා. එක්ක ඔය දෙකෙන්ම වෙන්නේ අර කාමච්ඡන්දයෙන් පොට්ටපාද වෙනවා, ව්‍යාපාදයෙන් ව්‍යාපාද වැය වෙන පැත්තට යනවා, අපායෙන් අපායටම පහළට යනවා. මේක තමා කිලුටු වුණොත් වෙන්නේ. පිරිසිදු වුණොත් වෙන්නේ මොකද? අර සුගතියටපත් වෙනවා, පිරිසිදු වෙනවා, නිදහස් වෙනවා, විමුක්තියටපත් වෙනවා, නිබ්බිදා වෙනවා. ඉතින් ඒක නිසා මේ හිත පිරිසිදු වෙන දේවල් අපි සේවිතබ්බා කරන්න ඕන, හිත කිලුටු වෙන දේවල් න සේවිතබ්බා එක්ක අසේවිතබ්බා කරන්න ඕන. මේ සේවිතබ්බා කියන්නේ ආශ්‍රය කිරීම, නසේවිතබ්බා හෝ අසේවිතබ්බා කියන්නේ ප්‍රහාණය කිරීම, සේවනය නොකර ඉවත් කිරීම, ප්‍රහාණය කිරීම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කරුණු හතම වැරදියට තේරුම් ගත්තොත් හිත කිලුටු වෙනවා. නමුත් මේකේ අර කළ යුතු කරණීයාකරණීය දැනගෙන සේවිතබ්බා අසේවිතබ්බා දැනගෙන අස්සපස්ස දැනගෙන ආනපාන දැනගෙන කාය සමාචාර වචී සමාචාර මනෝ සමාචාර චිත්තූපපාද සංඥා පටිලාභ දිට්ඨි පටිලාභ අත්තභාව පටිලාභ භාවිතා කරොත් හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු කළොත් එතන පැහැදිනවා, නිවනට ලං වෙනවා, පාරිශුද්ධ වෙනවා. සචිත්ත පරියෝදපන ස්වචිත්තය තමන්ගේ හිතයි පිරිසිදු වෙන්නේ. තමන්ගේ හිතයි කිලුටු වෙන්නේ. වැරදිදේ සේවනය කළොත්, හරිදේ නිවැරදිදේ සේවනය නොකළොත්. ඒ නිසා අර කායිකාය අනුපස්සනාවේ පෙන්නුව අස්සපස්ස ආනපානමයි මේක මූල ධර්ම. ඒ ආනපාන සති සමාධිය කියන එක කරන්න බෑ න්‍යාය නීති රීති සූත්‍රය ධර්මය තේරුම් ගන්නේ නැතුව. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙන්නේ ආනපාන සති සමාධි සූත්‍රයට පෙර දේශනා කරපු සූත්‍රය හැටියට. ආනපාන සති සමාධි සූත්‍රයට කලින් දේශනා කරපු සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. එනිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා මූලධර්මය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට අස්සපස්ස කරන්න බෑ. කෙනෙකුට ආනපාන කරන්න බෑ. කෙනෙකුට කරණීය අකරණීය ධර්මය තේරුම් නොගෙන නිවනට මඟ විවෘත කරගන්න බෑ. ඒ නිසා මේක හොඳට මේක තියෙන්නේ මූලධර්මය. මේ මූලධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තමයි ආනපාන සති සමාධියෙන් කායගත සති සමා සූත්‍රයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ යෝගම මහා රාහුලවාද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ මහා පුඤ්ඤම සූත්‍රයේ සියලු සූත්‍රවල විශේෂයෙන්ම මාගන්ධියා සූත්‍රයේ මේ අස්වපස්ස ඉතාම ගැඹුරින් සරල ලෙස පැහැදිලිව මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට ආශ්‍රය කළ යුතු දෙයත් බැහැර කළ යුතු දෙයත් සේවිතබ්බා ධර්මත් අසේවිතබ්බා ධර්මත් දෙක දෙපැත්ත දුවතාවය දුයිදේ නම් වදාමි කියලා දේශනා කරලා තියෙනවා. මෙහෙම බුදුහාමුදුරුව මේ ක්‍රියාවේ වේගය වේදනාව අර සමතයකට පත් කරගෙන සිත පිරිසිදු කරගන්නට උපකාර වන ඒ වගේම සහමුලින්ම මේ කෙලෙස් මුල් උදුරා ප්‍රහාණය කිරීමට උපකාර වන මේ පියවර හතක් දේශනා කළා. නම් වශයෙන් මේ පියවර හත මතු කළා. පළවෙනි එක කාය සමාචාරම් පාහං, දෙවෙනි එක වචී සමාචාරම් පාහං, තුන්වෙනි එක මනෝ සමාචාරම් පාහං, හතරවෙනි එක චිත්තූපපාදම් පාහං, පස්වෙනි එක සංඥා පටිලාභම් පාහං, හයවෙනි එක දිට්ඨි පටිලාභම් පාහං, අත්තභාව පටිලාභම් පාහං. මේ සියලු පියවර හතම මිනිසෙකුගේ මිනිහෙකුගේ හිතේ උපදින දේවල්. හිත කිලුටු වෙන්නේ මේක වැරදියට පාවිච්චි කළොත්, අර සේවිතබ්බා ධර්මය සේවනය නොකළත් කිලුටු වෙනවා, අසේවිතබ්බා ධර්මය සේවනය කළත් කිලුටු වෙනවා. ඒ වගේම සේවිතබ්බා ධර්මය නිවැරදිව සේවනය කළොත් පිරිසිදු වෙනවා, අසේවිතබ්බා ධර්මය න සේවිතබ්බා කළොත් ඒත් පිරිසිදු වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. තරහ එන්න පුළුවන්, තරහින් වැඩ කළොත් කිලුටු වෙනවා, තරහ අයින් කළා මෛත්‍රිය අරගෙන මෛත්‍රියෙන් කටයුතු කළොත් පිරිසිදු වෙනවා. ඒතකොට තරහ අයින් කිරීම න සේවිතබ්බා සේවිතබ්බා, මෛත්‍රිය භාවනා කිරීම සේවිතබ්බා. ඒ වගේමයි අසුභානුස්සතිය වැඩිම එකක් අර සුන්දර බව සුභ බව හිතෙන් අයින් කිරීමත්, ඒ වගේම අසුභය අනුපස්සනා කරලා නෙක්ඛම්ම කියන තත්වයට පත්වීමත් අර සේවිතබ්බා සේවිතබ්බා දත්. ඒ වගේම අර හිතේ ඉපදුණු වැරදි දිට්ටිගත වූ සංසාරේ පුරුදු කරගත්තු දීගංවා හෝ රසංවා වැරදි දේ නිත්‍යසේ සුඛසේ අර්ථසේ දැකීම ඉවත් කළ යුතුයි. ඒක න සේවිතබ්බා ධර්මය අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කිරීම සේවිතබ්බා ධර්ම. මේක ආනපාන සති සමාධියට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ත්‍යාගානුස්සති, සීලානුස්සති, ධ්වතානුස්සති හැම තැනකදීම ආනපාන සති සමාධියේ මේ දෙපැත්ත සේවිතබ්බා අසේවිතබ්බා විග්‍රහතිය. දැන් මේක මේ කරුණ හත බුදුහාමුදුරුව මතු කළා. මතු කළාට පස්සේ බුදුහාමුදුරුව පොඩ්ඩක් නිහඬ වුණා. එතන හිටියා මහා ප්‍රඥන් වහන්සේ වූ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. සාරිපුත්තු හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා කිව්වා එවං බුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදුවත් භාග්‍යවතුන් වහන්සේ අමතා එතන හිටියේ සාරිපුත්තු හාමුදුරුවෝ මෙහෙම කිව්වා ඉමස්සකෝ අහං බන්ති භගවතා සංකිට්ඨේන වාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි ඔබ වහන්සේ මට අවසර දෙනවනම් ඔබ වහන්සේ මේ කෙටියෙන් නම් කළ මේ සරල වශයෙන් නම් කළ මේ කරුණහට මම ප්‍රායෝගිකව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර වශයෙන් විස්තර කරලා විග්‍රහ කරන්නට මට අවසර දෙන්න කියලා කිව්වා බුදුහාමුදුරුව අවසර දුන්නා නිහඬව ඒ ගමන එතන ඉඳන් මේ සූත්‍රයේ මේ කරුණ හට විග්‍රහ කරන්නේ සරියුත් හාමුදුරුව මහා ප්‍රඥන් වහන්සේ බුදුහාමුදුරුවත් අහගෙන ඉන්නවා හැබැයි බුදුහාමුදුරුව නෙමෙයි දැන් මේ විග්‍රහ කරන්නේ මේ විස්තරයේ ඉදිරිපත් කරන්නේ සරියුත් හාමුදුරුව දැන් සරියුත් හාමුදුරුව එකින් එක ගන්නවා මුලින් ගත්ත කාය සමාචාරම් පහම් භික්කවේ දුයි දෙනං අදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං ඉතිකෝ පණීතං උත්තං භගවතා කිංචේ කිංචේතං පටිච්ච උත්තං මේකෙන් කුමක්ද මේ කියම කියන කියමනේ මොකද්ද අදහස් කළේ විස්තර කළේ කියලා ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට උත්තර දුන්නා යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතු අකුසල ධම්මා අභිවද්දಂತಿ කුසල ධම්මා පරියන්ති යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතු සේවතෝ කියන්නේ ඇහෙන් රූප සේවනය කරන්න පුළුවන් කනින් ශබ්ද සේවනය කරන්න පුළුවන් නාසයට ගඳ සුවඳ දිවට රස පහස කයට පහස යෝගෙන් මනසට ධම්ම මේ හතටම එනවා මෙතෙන්දි යතා රූපං කියලා වචනයක් කිව්වා මේ යතා රූපං කියන එක බොහොම ගැඹුරු විස්තර කරපු කළ යුතු වචනයක් මේ යතා රූපං කිව්වේ සබ්බන් රූපම්ම තමයි මෙතන රූප කිව්වේ ඇහෙන් දකින රූප පමණක් නෙමෙයි යතා රූපං කනින් ආන ශබ්ද රූප මේකට අයිති නාසයට එන ගන්ධ සුවඳ රූප මේකට අයිති දිවට එන රස රූප මේකට අයිති කයට එන පහස පොට්ටබ්බ රූප මේකට අයිති මනසට එන ධම්ම රූප අයිති එතකොට මේ යථා රූපං කිව්වේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට එන හය ආකාර වූ රූප මූලික වශයෙන් අයිති ඒ වගේම යථා රූපං කිව්ව එක ඊළඟට තුනකට බෙදෙනවා ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයට මෙනේවා නැවත ප්‍රිය රූප අප්‍රිය රූප අදුක්කම අසුක රූප තුන් ආකාර ප්‍රිය රූප මනාප රූප අප්‍රිය රූප අමනාප රූප අදුක්කම අසුක රූප මනාප අමනාප රූප ඒ තුනත් රූපමයි දැන් අර ඇහැට ප්‍රිය රූපක් තියෙනවා අප්‍රිය රූපක් තියෙනවා අදුකම අසුක රූපක් තියෙනවා ඊට පස්සේ මේ යථා රූපං කියපු එක නැවත ඔය 6 වරත් 3 18යි නැවත 11කින් වැඩි වෙනවා අතීත රූප වර්තමාන රූප එනවා අනාගත රූප එනවා දුර රූප ළඟ රූප එනවා අජ්ජත්තික රූප බාහිර රූප එනවා සියුම් රූප කටුක රූප එනවා හීන රූප ප්‍රනීත රූප එනවා එතකොට මේ සියලු දේ රූප හැටියට පුද්ගලයෙකුට කෙනෙකුට එන්න පුළුවන් මේ ඕන මොහොතක අතීත රූපයක් වර්තමාන රූපයක් අනාගත රූපයක් දුර රූපයක් ළඟ රූපයක් හීන රූපයක් ප්‍රනීත රූපයක් මේ වගේ එන්න පුළුවන් ඒක නිසා ඒ එන්නෙම ඇහැට කනට නාසයට දිවට කයට විශේෂයෙන්ම මනට මේ නිසා යථා රූපං කියපු එක ඔය අපිට හිතන්න බැරි තරම් විග්‍රහයක් තියෙන රූපයක් ඒ රූප තමයි පුද්ගලයෝ සේවෙතෝ එහෙම රූපයක් අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් සේවනය කරනවා නම් ඒ සේවනය කිරීමේ හේතුව කොටගෙන සේවනය කිරීම හේතු කොටගෙන ප්‍රතිඵලය ලෙස අර අකුසල ධර්මයේ අභිවර්ධනය වෙනවා නම් කුසල ධර්මයේ පරිහානියටපත් වෙනවා දෙකම එකට වෙනවා අකුසල ධර්මයේ අභිවර්ධනය වෙනකොට කුසල ධර්මයේ පරිහානියටපත් වෙනවා ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බු මේක තියරි එක මේක නියාමය මේක සූත්‍රය අපි න සේවි තබ්බෝ එහෙම නැත්නම් අපි පස්ස කළ යුත්තේ අකරණීය ධර්මය හැටියට පහත බිය යුත්තේ ආශ්‍රයට නොගත යුත්තේ මොකද්ද අර අකුසල ධර්මය අභිවර්ධනයටපත් වෙන කුසල ධර්මය පරිහානියටපත් වෙන දේ එහෙම නැත්නම් හිත කිලුටු වෙන දේ හිත අපිරිසිදු වෙන දේ අපි භාවිතයට නොගත යුතුයි හිතේ පිරිසිදු වෙන පිරිසිදු බව නැති වෙන දේ අපි නසේවිතබ්බා කළ යුතු දෙවෙනි විග්‍රහය යතා රූපං ච කෝ බන්ති කාය සමාචාරං සේවතු මේ සියලු ආකාරයට ඇහෙන් කනේ නාසයෙන් දිවෙන් කයෙන් අර අතීත වර්තමාන දුර ළඟ සියුම් මේ සියලු රූප අපි සේවනය කරනකොට අකුසල ධර්මය පරිහානියටපත් වෙනවා නම් කුසල ධර්මය අභිවර්ධනය වෙනවා නම් ඒව රූපෝ කාය සමාචාරෝ සේවිතබ්බෝ එතකොට මේක තමයි තියරි එක මේක තමයි න්‍යාය මේ න්‍යාය තියරි එක තේරුම් ගත්තේ නැතුව අපි සීල් සමාදන් වුණාට සීල් ගත්තට තව මොනවා හෝ කියවා කියවා කටයුතු කළාට හරියන්නේ නැහැ ඒ නිසා අපේ තමන්ගේ හිතයි මේ වැරදි දේ භාවිතා කළොත් සේවිතව කළොත් අර අකුසල ධර්මය අභිවර්ධනය වෙලා කුසල ධර්මය පරිහානියටපත් වෙලා තමන්ව එක්ක පොට්ටපාද එක්ක ව්‍යාපාද හැටියට දුගතියෙන් දුගතියට අපායෙන් අපායට අඳුරෙන් අඳුරට ගෙනියන. ඉතින් ඒක නිසා අඳුරෙන් අඳුරට ගෙන යන වැඩ අපි න සේවිතබ්බා කළ යුතුයි අඳුරෙන් එළියට එනදී අර කුසල ධම්මා අභිවර්ධනය වෙනදී සිත පිරිසිදු වීමයි මේ තෙන්දි වෙන්නේ. එතකොට එළියෙන් එළියට එනවා කියලා අර තමෝ තම පරායනෝ කියලා සූත්‍රයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා එළියෙන් එළියට එනවා කියන්නේ තමන්ගේ හිත එන්න එන්නම පාහන් කියන පිරිසිදු තත්වයට පිරිසිදු තත්වයට සුද්ධ වූ තත්වයට පත් වෙනවා. වෙන කාගෙවත් නෙමෙයි. මේක හොඳට කල්පනා කරගන්න ඕන. වැරදි දේ ආශ්‍රය කළොත් තමන්ගේ හිත කිලුටු වෙනවා. නිවැරදි දේ ආශ්‍රය කළොත් තමන්ගේ හිත පිරිසිදු වෙනවා. හැබැයි පෘථග්ජන පුද්ගලයා මේ කුසලය අකුසලය තේරුම් අරගෙන නෙමේ කරන කියන හිතන දේවල් කරන්නේ. පෘථග්ජන පුද්ගලයා කරන්නේ ප්‍රිය මනාප මිහිරි මధుර දේට ප්‍රිය වෙලා ඒව කරනවා. අප්‍රිය අමිහිරි දේ කොච්චර හිත පිරිසිදු වුණත් ඒව නෙමේ කරන්නේ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාගේ තියෙන වැරදි මිම්මක් කෝඩුවක් මානයක් හදාගන්න. පෘථග්ජන පුද්ගලයාගේ මිම්ම මානය කෝඩුව දිට්ඨිය ආකල්පය දැක්ම අර ප්‍රියදේට ඇලීම අප්‍රියදේට ගැටීම තරහ වීම. නිසා පෘථග්ජන පුද්ගලයා මේක පුරුද්දු වෙලා තියෙන. මේක පුරුද්දක්. දිගටම පුරුදු වෙලා තියෙනවා අහලා දැනගෙන තියෙනවා ඒක ප්‍රියයි මේක අප්‍රියයි. එනිසා ඒ පෘථග්ජනයාගේ පෘථග්ජන පුද්ගලයේ කියන්නේම අර වැරදි මානයක් මිම්මක් කෝඩුවක් හදාගෙන ඒ කෝඩුවෙන් මිම්මෙන් ප්‍රිය බවට ඇලෙනවා අප්‍රිය බවට ගැටෙනවා. කවුද ඔය මිම්ම වෙනස් කරගත යුත්තේ? තමන්. වෙන කාටවත් විනාශ කරන්න පුළුවන්ද? බෑ. මේ වෙනස් කරගන්න බැරි තාක් දුරට ඒ පුද්ගලයා අර තමන්ට නොගැලපෙන නොපෑහෙන තමන් දැනගත්ත ඉගෙනගත්ත දෙයට අහපු දෙයට ගුරුවරු උගන්වපු දෙය මේකට මේකයි හරි මේකයි වැරදි කියලායි තීරණය කරන්නේ. ඒ හරි වැරද්ද තීරණය කරන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා නෙමේ, ණය විනයට සතඳා බලා නෙමේ. ඒ නිසා අකුසලය වඩා වර්ධනය වෙනවා, කුසලය පරිහානියටපත් වෙනවා. ඒ අනුව එක්ක පොට්ටපාද වෙනවා, එක්ක ව්‍යාපාදිකින් තත්වයට ඒ පුද්ගලයා අඳුරෙන් අඳුරට අපායෙන් අපායට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් මේක මේ දෙපැත්ත සරියුත් හාමුදුරුව පිළිසුදුව පැහැදිලි කළා. ඊට පස්සේ මේ සිල්පද 10ම අපි සිල් හැටියට දස අකුසලය හැටියට අරගන්නා. පානාතිපාතා, අදින්නාදානා, කාමී සුමිච්චාචාරා, මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාපා, අවිද්‍යා, ව්‍යාපාද, විහිංසා, මේ තුනක් තියෙනවා දස අකුසල්. එකින් එක ගන්නවා. කාය සමාචාරං හැටියට ගත්තේ පානාතිපාතා, අදින්නාදානා, කාමී සුමිච්චාචාර. වචී සමාචාරං හැටියට ගත්තේ මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා. මේකෙ දෙපැත්තම කිව්වා. අර අකුසලයේ වඩා වර්ධනය වෙන දේත් කුසලයේ පරිහානියට පත් වෙන දේත් මුලින් කිව්වා සරියුත් හාමුදුරුව. කිව්වා කතං රූපං, කතං කිව්වේ මොන කොයි වගේ ක්‍රියාවක් කළොත්ද, ආශ්‍රය කළොත්ද, සේවනය කළොත්ද මේ අකුසල ධර්මය වඩා වර්ධනය වෙන්නේ, කුසල ධර්මය පරිහානි. ඉද බන්තේ ඒ කච්චෝ, යම් කිසි පුද්ගලයෙක්, ඒ කච්චෝ කියන්නේ යම් කිසි කෙනෙක් පුද්ගලයෙක්, පානාතිපාටි හෝති ලුද්දෝ ලෝහිත පානී හත පහතේ නිවිට්ටෝ අදයාපන්නෝ පාන භූතේසු. පානාතිපාටි හෝති, අදින්නාදායි හෝති, කාමේසු මිච්ඡාචාරී හෝති, තුනම විග්‍රහ කළා. එහෙම දැන් පානාතිපාටි හෝති කිව්වේ පණ ඇති සතෙකුගේ පණ පහත් කරන වැරදි සිටුවිල්ල. ලුද්දෝ ලේ සොනවනවා, ලෝහිත පානි අර මස් රස විඳින්න, ලේ රස විඳින්න කැමති වෙනවා. හතක් පහටි අවමානයට අපහාසයට කරනවා, නිවට කරනවා. නිවට්ටෝ අදයාපන්න, දයාපන්න නෑ. ඒක නිසා අර සබ්බ පාන භූතේසු අදයාපන්නෝ පාන භූතේසු. ඒක නිසා අර ඒ සත්වයන්ගේ පණ තමන්ගේ පණමෙන් සලකන්න, කටයුතු කරන්න, පහත් කළා, නිවට කරලා, ලී සොලවල කරදර කරලා, අවමානයට අපහාසපත් වෙලා, මරණයට පත් කළා, විනාශයට පත් කරන්න කල්පනා කරන පුද්ගලයා පානාතිපාතී හෝති. ඒ වගේම අදින්නාදායි හෝති කිව්වේ මෙයා මේ දස අකුසලයට අයිති වන දේවල්. මෙයා මිත්‍යා සීලය විග්‍රහ කරපු තැන්. මේ විග්‍රහ කරන්නේ මිත්‍යා සීලය. අර අදින්නාදායි කිව්වේ යන්තම් පරස්ස පරිචිත්ත උපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නං තෙය්‍ය තංකා. අදින්න වචන දෙකක්. දින්න කියන්නේ දුන්දේ, අදින්න කියන්නේ නොදුන්දේ. ආදාන කියන්නේ උපාදානය, උපාදාන කියන්නේ තමන්ගේ සාක්කුවට දාගත්තා, තමන්ගේ සංකතකයට ගත්තා නොදුන් දෙයක්. ඒක අදින්න ආදාන කියන වචන දෙකක් තියෙනවා. පරස්ස පරිචිත්ත උපකරණ, අනුන් සතු තමන්ට නොපැවරු, තමන්ට නොදුන් දෙයක් ග්‍රාමගත වුණත්, අරණ්‍යගත වුණත්, වෙන කොයි ආකාරයක හිටියත්, ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ග්‍රාමවාසී වුණත්, අරණ්‍යගත වුණත්, ඒ පුද්ගලයා නොදුන් දෙයක් පරිහරණය කරනවා නම් ඒක අදින්නාදායි හෝති. ඒ වගේම කාමේසු මිච්ඡාචාරීක කෝපන හෝති, කාමී වර්ධවා හැසිරීම, මාතුරක්කිතා, පීතුරක්කිතා, මාතා පීතුරක්කිතා, බාතුරක්කිතා, බගින්රක්කිතා, ඥාතිරක්කිතා, ගොත්තරක්කිතා, ධම්මරක්කිතා, සස්සාමිකා, සපරිදණ්ඩා, අන්තමසෝ මාලාගුල පරික්කිතාපි හෝ තතාරූපේසු චාරිත්තං ආපජ්ජිතා. මේ චාරිත්‍රය, සමාජ සම්මත චාරිත්‍රය කඩා බිඳ දමමින් යම් ආකාරයක කාමෙහි වර්ධවා හැසිරෙනවා නම් අර මව රකින්න කෙනෙක් පියා රකින්න කෙනෙක් සහෝදරයෙක් රකින්න කෙනෙක් එක්ක වැරදියෙන් වැරදියට අනාචාරයේ හැසිරෙනවා නම් ඒක කාම කාමී දුසර් දුසිචාරිතය ඒක කාමී සුමිච්ඡාචාරී කෝපන හොයි කාමෙහි වර්ධවා හැසිරීම එහෙම එකක් මේක ගිහියෙකුට අදාළ සිල්පදය නමුත් පැවිද්දෙකුට මීට වඩා වෙනස් එක අබ්‍රහ්මචාරී විරමණී කියන එක පටිවිරතෝ හෝති කියන එක දැන් ඒක නිසා තමන්ගේ නීත්‍යානුකූල එහෙම නැත්නම් තමන් ඒ නීත්‍යානුව තමන්ට අහිති තමන් රකින්න භාර්යාවක් සමග ඒ වගේ ඒ පැවැත්ම පරපුර පවත්වාගෙන යන්නට ඒක කාමෙහි වර්ධවා හැසිරීමක් නෙමේ ගිහියෙකුට. ඉතින් ඒක නිසා මේක ඒක යුතුකම් වගේ ගිහිමක් ඉටු කිරීම හැටියට සිද්ධ වෙන්න සිද්ධ විය යුතු දෙයක්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාය සමාචාර හැටියට වර්ධවල් තුනයි පාණාතිපාටි හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති. මේකේ ඊළඟට අනිත් පැත්ත කුසලයේ වඩා වර්ධනය වෙන අකුසලයේ පරිහානියටපත් වෙන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. දැන් අපි දන්නවා අපි අහලා තියෙනවා අපි සමාදන් වෙනවා සීලය. මේ දෙක අතරමැද එක. අපි සමාදන් වෙන්නේ මොකද්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපද. ඒක චාරිත්‍ර වාරිත්‍රයක් සමාජ සම්මත චාරිත්‍ර සීලයක්. නමුත් බුදුහාමුදුරුවෝ එදා ඒ තිබුණු සමාජ සම්මත සිල්පද ඊට වඩා ගැඹුරෙන් පංච සීලයක් පූර්ණය වෙන ආකාරයට පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදායි පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කියන වචනේ. පටිවිරතෝ හෝති කියන එකේ තියෙනවා මේ හිත පිරිසිදු වෙන සංවර වෙන සීල පහක්. පංච සීල ප්‍රතිපදාවක් අඩංගුයි. මේකේ තියෙනවා සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සීලය, සතර සංවර සීලය, මේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති තේරුම් ගත්තොත් තියෙනවා. ඒ වගේම සංවර සීලයට එහා ගිය චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන මිනිහෙකුට පුද්ගලයෙකුට නිවනට උපකාර වන පංචශීල ප්‍රතිපදාවක් බුදුහාමුදුරුව අර්ථ ධර්ම නිරුක්ති සහිතව විග්‍රහ කළා. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. දැන් ඔය චූලාතිපද්ධම සූත්‍රයේ සීල විග්‍රහය හැටියට තියෙන ඕක දීඝනිකායේ අර මහා සීල චූල සීල විග්‍රහය තියෙන්නේ පටිවිරතෝ හෝති. නමුත් අපිට ඒක සමාදන් වෙන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් නෙමේ. ඒක සීලේ පතිට්ඨාය නරසපඤ්ඤෝ අදිෂ්ඨාන කරගන්න. අපි මේක හුඟක් වෙනස් එකක්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් උනේ මෙන්න මේ වෙනස කියා දෙන්න, පෙන්වා දෙන්න. ඒක නිසා අපි සම්මතයෙන් චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල් සමාදන් වුණත් ඒ සියලු සිල්වලින් අර සංවර සීලය චේතනා සීලය ප්‍රාණ සීලය වේරමණී සීලය ආවිතීක්කම සීලය පූර්ණය වෙන්නේ නැත්නම් ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් සම්මතයක් පමණයි ලෞකික සීලයක් පමණයි ලෝකෝත්තර ආර්යකාන්ත සීලයක් බවට පත් වෙන්න නම් හිත පිරිසිදු වෙන්න ඕන කුසලය වඩා වර්ධනය වෙන්න ඕන අකුසලය ප්‍රහාණය වෙන්න ඕන ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය මුල් කොටගත් සතර සංවර සීලය පූර්ණ වෙන්න ඕන ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය සිව්පසේ ප්‍රත්‍ය සංවර සීලය ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියන සතර සංවර සීලය පූර්ණණය වෙන්න බෑ යම් සමාදානං තං වතං වෙනවා මිස. නමුත් සංවරට්ඨේන සීලං කියන එක තේරුම් ගත්තොත් අපි නිවනට උපකාර වන අර කුසලය වඩා වර්ධනය වෙන අකුසලය ප්‍රහාණය වෙන පංච සීල ප්‍රතිපදාවම පූර්ණ දැන් මේක වෙලාව ගත වුණත් මේක තව පොඩ්ඩක් උදාහරණයක් උපමාවක් හැටියට එකක් අරගෙන මම විග්‍රහ කරන්න වෙනවා. අපි හිතමු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධි එහෙම නැත්නම් පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හොත. මේ දෙකේ වෙනස මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ මේ වෙනස පෙන්වලා දීලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ දවස එක්තරා උපාසකෙක් ආවා. ඒ උපාසකයා පොය දවසට අර සම්මතයෙන් එදා තිබිච්ච බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා ඉඳන්ම මේ සීලය සමාදන් වෙලා හිටියා. අර මහා මායාදේවියත් අර පොය දවසවල අර අෂ්ටාංගික උපෝසථ සීලය සමාදන් වුණා. ඒ වගේම එදත් මිනිසු පාණාතිපාතා වේරමණී චාරිත්‍රයක් හැටියට සමාදන්. මෙහෙම අර අටසිල් සමාදන් වෙච්ච මේ උපාසක මහත්තයෙක් මේ පොය දවසක දැන් බුදුහාමුදුරුවෝ ආවා විහාරයට ආවා. ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා දවාලට දැන් ගෙදර යන්න ඕන කෑම ගන්න. මේ ගෙදර යනකොට කැලයක් මදින් යන්න තියෙන තමන්ගේ ගෙදරට විහාරේ ඉඳලා කැලේ යනකොට එක්තරා තැනක බලක අසරණ මුව පැටියෙක්ව වැටිලා හිටියා. වැටිලා හිටියේ ගමන් මේ උපාසක මහත්තයා දැක්කා. මුව පැටියා හොඳ ලස්සන තරුණ මුව පැටියෙක් ගොඩ එන්න බැරුව හිටියා. එක පාට මතක් වුණා මම අද අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදයේ චාරිත්‍රයක් හැටියට සමාදන් වෙලා තියෙනවා. ඒකින්ද අහක බලාගෙන ගියා යන්නේ. ගෙඩට ගියා මොකවත් කරේ නැහැ මම අද සීල් සමාදන් වෙලා තියෙන්නේ ඒකින්ද මම බේරුණා කියලා ගියා යන්නේ. දැන් බැරි වෙලාවත් මේ උපාසක මහත්තයාම මේ බුදුහාමුදුරුවෝ කියපු හැටියට පාණාතිපාතම් පහය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නැතුව පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදතෝ හෝති කියන එක තේරුම් අරගෙන අර සංවර සීලය චේතනා සීලය ප්‍රාණ සීලය වේරමණී සීලය ආවිතීක්කම සීලය තේරුම් ගන්න අරගෙන හිටියනම් සතර සංවර සීලය තමන්ගේ පණමින්ම අර සතාගේ පණක් දැකලා ඒ සතාව ඒ සතාටත් අවශ්‍ය උපකාර උදව් කරලා ඒ සතාටත් තමන්ගේ පණමින් ඒ සතාගේ පණ බේරලා අවශ්‍ය උදව් උපකාර කරලා ඒ සතාව ගොඩ දාලා ඒ සතාටත් දයාපන්න වෙලා අර සබ්බ පාන භූත දයාපන්නු කියන තත්වයෙන් ඒ සතාටත් අභය දාණය දීලා ඒ සතාගේ බය අත්හැරලා ඒ සතාගේ අසරණානාථකමින් මුදවා හරිනවා. මේක ලොකු වෙනසක් තියෙන. ඒ නිසා ඔය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන විරමණය. වේරමණී කියන්නේ විරමණී කියන්නේ වැළකීම. මේ වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. එදා ඊට ඉස්සර ඉඳන් මහා සම්මත රජුරුවන්ගේ කාලේ ඉඳන් පැවතගෙන එන චාරිත්‍රයක්. ඒක හොඳයි. ඒක වරදක් නැහැ. ඒක යහපත්. ඒක පැවැත්මට යහපත්සේ පවත්වාගෙන යන්න උපකාර වෙනවා. හැබැයි නිවනට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව එදා තිබිච්ච ඒ සම්මත චාරිත්‍ර වාරිත්‍ර සීලය ඒ පදම පාවිච්චි කරලා අර පානාතිපාතා වේරමණී කියන එක වෙනස් කරලා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියපු එක ඇතුල් කළා. මේක තියෙනවා අර සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාව. අර වේරමණී සීලය වැළකෙන්නේ අපාය යනවට බයෙන් තමාර සතා නොමැරුවේ. ඒ වගේම අර පෝය දවසේ දිව්‍ය ලෝක යන කැමැත්තක් තිබීම නිසා තමයි සතාව මැරීමෙන් විරමණයෙන් වැළකුණේ. නමුත් ඊට වඩා හිතේ පිරිසිදු බවක්, පාරිශුද්ධ බවක් තිබුණා නම් ඒ අසරණ සතාටත් අනුකම්පාවෙන් දයාපන්නව ඒ සතාගේ ඒ පණ තමන්ගෙමින් සලකලා තමන්ගේ ජීවිතය හා සමාන ඒ සතාගේ ජීවිතය ඒ සතාට වටින බව දැනගෙන සබ්බ පාන භූත දයානුකම්පාවෙන් ඒ සතාටත් යම් කළ යුතු මෙහෙවරක්, උපකාරයක්, උදව්වක් කරනවා නම් ඒක අර සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම් සීලය, පංච සීල ප්‍රතිපදාව පූර්ණය වෙන යහපත් සංවර සීලයක්. ඉතින් ඒක නිසා මේ වේරමණී සීලය කියන එක විරමණය, වැළකීම. මේ මිනිස්සු වැළකෙන්නේ අපාය යනවට බයනොත් දිව්‍ය ලෝක යන්න කැමැත්තෙන්. නමුත් අර පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති ඉතිහා ගිය ගැඹුරු දැක්මක් තියෙනවා, ඉලක්කයක්. තමන්ගේ හිතේ අර පාරිශුද්ධතාවය පාහන් කුසලය වඩා වර්ධනය කරගන්නත් අකුසලය හිතෙන් ඉවත් කරගන්න. මේ වගේ මේ සිල්පද දහයම පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසුමිච්ඡාචාරම් පහය කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති, මුසාවාදම් මේ පරිසාවචනම් පහය පරිසාවාචා පටිවිරතෝ හෝති, සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. ඒ වගේම ඒ වචී සමාචාර, මුලින් කිව්ව කාය සමාචාර, මනෝ සමාචාරම් වල තියෙනවා තුනක්, අවිජ්ජා, ව්‍යාපාද, විහිංසා කියලා. අභිජ්ජා කියන එක අභි ඉච්ච, දැඩි ආසාව, දැඩි කැමැත්ත, අර පටිච්ච අභිච්ච වෙනවා, අභිච්ච නිච්ච වෙනවා. නිච්ච පාපිච්ච, අත්තිච්ච, ලාභිච්ච, මරිච්ච, මහිච්ච කියන ඉච්ච දහයක් පෘථග්ජන පුද්ගලයකුගේ තුන හිත තුළ ඉච්ච කියන්නේ කැමැත්ත, ඡන්දය, නන්දි රාග සහගත බව. එනිසා මේ ඉච්ච මුල් වෙච්ච දෙයක් තමයි දැඩි ලෝභය අභි ඉච්ච. ඒ නිසා මනෝ සමාචාරම් පහන් කියන එකේ තුන්වෙනි කොටස තියෙන්නේ අභි අභිජ්ජා. චිත්ත උපවාදම් පහන් ඊට පස්සේ මනෝ සමාචාරම් පහන් කියන එකේ තියෙන්නේ අභිජ්ජා. ඒකච්චෝ අභිජ්ජාලූ හෝති, ඒකච්චෝ ව්‍යාපන්න චිත්තෝ හෝති, ඒකච්චෝ පදුට්ට මන සංකප්පෝ කියන්නේ විහිංසා. පදුට්ට මන සංකප්ප කියන එක අර අර දුප්පඤ්ඤස වූ, අර පදුට්ට වූ, කිලුටු වූ සිතකින් කටයුතු කරනකොට පදුට්ට මන සංකප්පෝ. ඉතින් ඒක නිසා මේ මනසෙන් කරන පාපකම් අකුසල්කම් තුනයි, අභිජ්ජා, ව්‍යාපාද, විහිංසා, ක්‍රියාවෙන් කරන තුනයි, පානාතිපාත, ආදින්නාදායි, කාමසුමිච්ඡාචාර, වචනින් කරන හතරයි, මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාප. මේ හතරෙම අකුසල් විදියට විග්‍රහ කරපු දෙත්, කුසල් විදියට විග්‍රහ කරපු දෙත් දෙපැත්ත විග්‍රහ කළා සරියුත් හාමුදුරුව. මේක විග්‍රහ කළා. ඊට පස්සේ චිත්ත උපපාදං කියන හතරවෙනි එක කොහොමද පිරිසිදු කරගන්නේ? ඒ දෙපැත්තම කරන්න ඕන. අපි ආශ්‍රය කළ යුතු දේත්, සේවිතබ්බා කළ යුතු දේත්, න සේවිතබ්බා කළ යුතු ගැන සේවනය නොකළ යුතු දේත් සේවනය කළ යුතු දේත් තමා තියරියක. මේක ප්‍රායෝගික වෙන්නේ අරාස්ත පස්ස ආනපාන සති සමාධියෙහි පිහිටන්. එතකොට ඒ ආනපාන සති සමාධියෙහි පිහිටා අස්සපස්ස කරන්න බෑ. මේ තියරියක නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව තේරුම් නොගත්තොත්. එනිසා අපි හැමතිස්සෙම ආශ්‍රය කළ යුතු දේ තීරණය කරන්න ඕන. මේ හේතුඵල දහමට බහා ගලපා බලා ණයවිනයට සසඳා බලා. නමුත් පෘථග්ජන පුද්ගලයෝ ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරන්නේ ඒක තමන්ගේ මිම්මට කැමතිනම් ප්‍රියනම් මනාපනම් මිහිරිනම් මధుරනම්. අපි ඒක බැහැර කරන්නේ ඒක අමිහිරිනම් අප්‍රියනම් ඒක ගැටීමක් නම් ඒක දෙවෙනි වේශයේ දෙයක්. ඒක පෘථග්ජන මිම්ම කෝඩුව. ඔය පෘථග්ජන මිම්ම සියලු දෙනා මගඵල ලබන්නට පෙර අර දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියන තත්වයටපත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙන්නට පෙර සියලු පිරිමිගානු ගිහි පැවිදි සියලු දෙනාගේ දිට්ඨිය වැරදි. මිත්‍යා දෘෂ්ටියට නැති වුණත් වැරදි දෘෂ්ටියක් තියෙන. මිම්ම කෝඩුව මානය වැරදි. මේ තමන්ගේ දැක්ම පිරිසිදු කර ගැනීමටයි අපි මේ දෙපැත්ත බණ ඇහිය යුත්තේ. ඉතින් ඒක නිසා කුසලය වඩා වර්ධනය වෙනදී නිවැරදිව දැක්කොත්, අකුසලය පරිහානියට පත්වෙනදී නිවැරදිව දැක්කොත්, ඒ ක්‍රියාව අපි භාවිතයට ගත්තොත් දෛනිකව ප්‍රායෝගිකව යුගනද්දව දෙපැත්තම ගත්තොත් සම්මා දිට්ඨියට පත් වුණා, දිට්ඨින් උජුං කරෝති වුණා, ඒ පුද්ගලයාගේ දැක්ම වෙනස් වුණා. දැන් ඒක නිසා සමාජයේ හැම තැනකම පෘථග්ජන පුද්ගලයන් මිම්මක් කෝඩුවක් මානයක් හදාගෙන තියෙනවා. තමන්ටම ආවේනික වූ උරුම වූ ආත්මීය වූ මිම්මක් කෝඩුවක් හදාගෙන තියෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ මිම්ම වෙනස් කරගන්නා තාක්කල් මේ දෙපැත්ත නිවැරදිව දෝතාවේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ චිත්තූපපාදම් පහං. හිතේ උපදින සිටිවිලි දිගේ අපි දෙපැත්තකට කටයුතු කරනවා. එක්වර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කරනවා. ඒක තමයි අර අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන තුන. එහෙම නැත්නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභාදී සමෝහ යහපත් පැත්තට යනවා. යහපත් පැත්තට යනවා නම් ඒක අර අභිජ්ජා වෙනුවට අනභිජ්ජා, ව්‍යාපාද වෙනුවට මෙත්තානුස්සතිය අව්‍යාපාද, ඊට පස්සේ අර විහිංසා වෙනුවට අවිහිංසා, පදුට්ට මනසංකප්ප වෙනුවට අපදුට්ට මනසංකප්ප. එනිසා හිතේ උපදින සිතුවිලි දිගේ වැරදි රෝධ ගැහිම, රවුම් ගැහිම, සංචේතනා පැවැත්වීම, සම්පස්ස වීම නවත්තන්න ඕන. නොසේවිතබ්බා කළ යුතුයි. ඒ වගේම අර යහපත් පැත්තට හිත පිළිසිදු වෙන පැත්තට අවශ්‍ය දේ සිතුවිලි දිගේ චිත්ත උපවාද පැවැත්විය යුතුයි. චිත්ත උපපාදම් පහ හිත පිරිසිදු කර ගැනීමටයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට සංඥා පටිලාභම් පහං භික්කවේ දුයිදේනං වදාමි. මේ 115 වෙනි පිටේදී තියෙනවා පැහැදිලිව සංඥා පටිලාභම් පහං භික්කවේ දුයිදේනං වදාමි. මෙන්න මේක බෞද්ධයෙක් හැටියට නිවැරදිවම තේරුම් ගත යුතු දෙයක්. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන තියරි එක න්‍යාය නිවැරදිවම තේරුම් ගත යුතුයි. සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුවි දේනං වදා. සංඥා කීයක් තියෙනවද? කෙනෙකුට සංඥා කීයක් තියෙනවද? ඇහෙන් දකින රූප සංඥා, කනෙන් අහන ශබ්ද සංඥා, නාසයට එන ගඳ සුවඳ සංඥාව, දිවට එන රස සංඥාව, කයට එන පහස සංඥාවක් මනසට එන ධම්ම ධම්ම සංඥා මේ සංඥා සියල්ල අස්කිරීම කළොත් මොකද වෙන්නේ අසඤ්ඤ වෙනවා විසඤ්ඤ වෙනවා අද භාවනා මධ්‍යස්ථානවල කරන්නේ ඕකද නැද්ද ඕක අර නක්කාවත්ති කුලරත්න කියලා මහත්තයෙක් හිටියා ඉස්සෙල්ලා දැන් මහාන වෙලා පොතකුත් ලිව්වා සංඥා නිරෝධය නිවරයි කියලා ඕක හරිද ඕක තමයි බුද්ධ ධර්මයේ විනාශ කලේ මේ වගේ තැන්වලදී අපිට පුද්ගලයෝ නම් කරන්න සිද්ධ වෙනවා අපි මේ පුද්ගලයෝට නිග්‍රහ කරන්න නෙමෙයි නම් කරන්නේ ඒ පුද්ගලයෝ මේ පුතග්ජන ලෝකයාට කියපු ලියපු දේවල් පුතග්ජන පුද්ගලයන්ව නොමග යවන්න අගතියට යවන්න දුගතියට යන්න පොට්ටපාඩ අඳුරට යවන්න කරපු වැරදි දේවල් මතු කරලා දෙන්න මේ පුද්ගලයා ලිව්වේ කියන එක කියන්න වෙනවා එනිසා අපිට මේ පුද්ගලයන්ව නිග්‍රහකට ලක් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවොත් මේක මෙහෙම කළුඹා අර සත්‍යං විහාය මති සත්‍යක වාද කේතු වාදාපිරෝ මතවනං අති අන්ද භූතං ඒ අති අන්ද භූතයෙන් යම් යම් අය මේ මත ප්‍රකාශ කරලා අද වෙනකොට ලියලා ප්‍රකාශ කරලා අර සංඥා නිරෝධේ නිවනයි කියලා පොතක් ලියලා සංඥා නිරෝධ කරන්න බෑ කරන්න පුළුවන් මොකද්ද ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට කරන්න පුළුවන් නිරෝධ කරන්න පුළුවන් දෙයක් තියෙනවා මොකද්ද නිරෝධ කළ හැකි සංඥාද එහෙම නැත්නම් වෙන මොකක් හරි සංඥා වේදිත නිරෝධය සංඥාව නිසා උපදින වැරදි වේගය වේදනාවයි නිරෝධ කළ හැකි කළ යුත්තේ ඒ නිසා චූල වේදල් මහ වේදල් සූත්‍ර දෙකේම පැහැදිලිව අර විසාකා ධම්මදින්න විසාකාට කිව්වා මේ නිරෝධ කළ යුත්තේ අර සංඥාව නෙමේ සංඥාව නිසා උපදින වැරදි වේගය වේදිත බව වේදිත අවේදිත බවට පත් කරන්න ඒ නිසා අර එක වචනයක් අත්තරියහම සංඥා වේදිත නිරෝධය නිවනයි කිව්වනම් හරි සංඥා නිරෝධය නිවනයි කිව්වනම් ඒ මිනිහා කෙලින්ම පොට්ටපාදී ඒ පුද්ගලයා කෙලින්ම අඳුරට අර අත්ත්‍යතාපන පරත්ත්‍යතාපන පාපය ආර්යෝපවාදය ආනන්තරිය පාප කර්මයක් කරගන්න ධර්මය අධර්මය කිරීමක්ද කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ පුද්ගලයන්ගේ නම් කියන්න අපිට සිද්ධ වෙනවා අපි මේ ද්වේෂයකින් මෛරයකින් ඒ පුද්ගලයන්ගේ නම් කියනවා නෙමෙයි මේ ලෝකයාව මේ වැරදි වලින් මුදවාගෙන ලෝකයාගේ දහම් ඇස පාදන්න පාර පෙන්වන්න ඒ අය කරපු අය ඒ කුරුණෑගල පැත්තේ බොහෝ දෙනෙක් මේ වගේ වැරදි මත දරනවා. ඒ අයව මුදවා ගන්න ඒ වගේ නම් කියන්න වෙනවා. කිසිසේත්ම මේ සංඥා නිරෝධ කළ යුතු නොවේ. එහෙම කිව්වනම් බුදුහාමුදුරුවෝ කියන්නේ සංඥා පටිලාභම් පහවිකවේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්. සේවනය කළ යුතු සංඥා තියෙනවා. සේවනය නොකළ යුතු සංඥා තියෙනවා. සේවනය කළ යුතු සංඥා සේවනය නොකළොත් ඒක වැරදි. අසේවනය කළ යුතු නොසේවිතබ්බා කළ යුතු සංඥා සේවනය කළොත් අර අකුසලය වඩා වැඩි වෙනවා. දැන් මේ පින්වතුන් මේ කණින් මේ ධර්මය අහනවා. මේක මොකද්ද? ශබ්ද සංඥා. ඒ වගේම ඇහෙන රූප සංඥා තියෙනවා. ඒක නිසා අපි සමාධි පිළිමයක් දැක්කොත් ඇහෙන් අපේ හිත නිවෙනවද මිදෙනවද? අපි ඒක ආශ්‍රය කළ යුතුද නැද්ද? කළ යුතුයි. අපි මේ යහපත් හිත පිරිසිදු වෙන කුසලය වඩා වර්ධනය වෙන හිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇතිවන දේ හිත නිවෙන මිදෙන විමුක්තියටපත් වෙන දේ අපි ආශ්‍රය කළ යුතුයි. ඒ වගේම අපි අර තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් රාගයෙන් මානයෙන් අනුරාගයෙන් අර පිච්චෙන දැවෙන තැවෙන ශබ්ද සංඥා රූප සංඥා අපි දැක්කොත් මොකද වෙන්නේ? අපේ හිත කිලුට වෙනවා. අකුසලයටපත් වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තීරුම් ගන්න ඕන ඔය සංනිවේදන මාර්ගවලිනුත් කරන්නේ අපේ හිත කම්පණයට, බීතියට, චලනයට, කුප්පණයට, කෝපයටපත් කරන දේවල් තමයි සංනිවේදන මාර්ග සියලු දේ සියලු අය මතු කරන්නේ. ඇයි මිනිසුම අර හිත වැරදි පැත්තෙන් ඇදලා ගන්න. ඒක නිසා මේ සංඥා පටිලාභය කියන එක සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයි දෙනම් වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. මේක ඉතාමත්ම මේ බුද්ධ ධර්මයේ දැන් මෙතන කියලා ඊගාවට මේ සංඥා පටිලාභය ආයසරයක් මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ආයසරයක් විග්‍රහ කරනවා මේකේ වැදගත්කම නිසා. ඉතින් ඒක නිසා මම එතෙන්දී ආය සංඥා පටිලාභය කියන්නම්. කොමුණත් මෙතන අපි මේ දැන් භාවනා මධ්‍යස්ථාන වල කියන්නේ ඔය සංඥා තමාර රූප අර රූප සංඥාවක් නෙන්නේ. රූපයක් 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 කියලා ඔක අයින් කරන එක. වේදනාවක් වේදනාවක් ඒත් සංඥාවක්. ඒක අයින් කරනවනේ. දැන් ඔය සාමාන්‍ය සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන වල කියා දෙන්නේ මේ ආනපාන හැටියට රූපයක් දැක්කොත් රූපයක් 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 වේදනාවක් වේදනාවක් සංඥාවක් සංඥාවක් ඔක අයින් කරන්න. ඔය සියලු දේ අයින් කළොත් මොකද වෙන්නේ? එන එන හිතට එන හොඳ නරක සියලු දේ වෙන කරලා දකින්න නැතුව අයින් කළොත් මොකද වෙන්නේ? අසංඥ වෙනවා, විසංඥ වෙනවා. ඒ වගේම ඔය වැරදි සංඥාවක් හිතට ආවොත් ඒ සංඥාව අයින් කරන්නත් ඕන. එතෙන්ට නිවැරදි සංඥාවක්, පිරිසිදු වෙන සංඥාවක්, කුසලයේ වඩා වර්ධනය වෙන සංඥාවක් ගත්තේ නැත්නම් ඒක යුගනද්ද වෙන්නේ නැහැ. ඒක ආනපාන සති සමාධියට අදාළ වෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි ඇහෙන් රූපයක් දැක්කහම අපිට තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් ගැළපෙන නොගැළපෙන බවක්, නොපෑහෙන නොසීහෙන බවක් ඇති වුණා නම් ඒක වැරදි සංඥාවක්. අපි ඒක අයින් කරලා අපේ හිත පිරිසිදු කරගන්න අපි මෛත්‍රී ගන්න ඕනේ ඒ ස්ථානයට, ඒ පුද්ගලයාට, ඒ ධර්මතාවයට, ඒ අවස්ථාවටම. එහෙම නැති වුණොත් අපි අර අහක යන කුණු ගොඩක් අරගහගෙන අපේ හිත අකුසලය කිලුට බව අපේ හිතේ ඇති කරගන්න. ඉතින් ඒක තමයි පුතග්ජන පුද්ගලයා නොදන්නාම දේ මේ ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටා. රස්සං වා කිව්වෙත් ඒකයි. අර අහක යන කුණු ගොඩවල්ම තමයි ඔය රූපවාහිනීවල, රේඩියෝවල, සංනිවේදන මාර්ගවල, දේවාලවල කරන්නේ. ඔය දෙවියන්ගේ පුද සත්කාර කරන තැන්වල දැන් ඔය කාලි කෝවිලට මිනිස්සු යන්නේ මොකටද? හොඳකට යන නිවන් දකින්න ඉල්ලන්නද යන්නේ? නෑ. ශාප කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, පලි ගහන්න, මරලා තෝනි දෙන්න, දෙස් දෙවල් තියන්න, පොල් ගහන්න, පලි ගහන්න, තව කෙනෙකුට වින්නහියක් කරන්න, ශාපයක් කරන්න ඔය යන්නේ. එහෙම නැත්නම් Tamanට මේ නොලැබුණු දෙයක් පංචස්කන්ධය ඉල්ලන්න, උපාදාන යාඥා කරන්න, හිඟන්න, හිඟා ගන්න. මොකද්ද මේ හිඟා ගන්න හදන්නේ? අර බරක් වන, බයක් වන, බැම්මකට මේ බරක් වන එකක් ඉල්ලනවා, නොලැබිච්ච දෙයක් ඉල්ලනවා. ඒ නිසා සියලු දේවාලවල දේව පූජාවල් කරන්නේ දෙපැත්තක් තියෙනවා. එක්කෝ අර වැඩියම යන්නේ පලි ගහන්න, වෛර කරන්න, ශාප කරන්න, දෙස් දෙවලට එන්න, මරලා තෝන්ඩ යන්න, වස් කවි කියන්න, සෙත් කවි කියන්නේ අනිත් පැත්තට, පූජා කරන්නේ අනිත් පැත්තට. අර ඉල්ලන්න, ඔය රාගයෙන් ඉල්ලන්නත්, ද්වේෂයෙන් අර ශාප කරන්නත් තමා දේවාලවලට යන්නේ. එහෙම නිසා බුද්ධ ධර්මයක් ඔය දේවාලවල නැහැ. ඔය මේ හින්දු ආගමෙන් ආපු මහායාන ධර්මයෙන් පස්සේ අපිට වැද්ද ගත්ත වැරදි දේවල් බව කවුරුත් තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ සංඥා පටිලාභං, ditthi පටිලාභං, ඒක ඔය ditthිය තමයි වැරදි. අර කතරගම දෙවියන්ගේ උපන්දිනය කියලා 2015 දොන්නම දවසක ඔක්තෝබර් මිනිස්සු එතන පොර කෑවා. ඊට පස්සේ අර සෝමාවතියේ බුදුරැස් බලන්න කියලා ඔය අසපුවල හාමුදුරුවරු ලක්ෂ ගණන් මිනිස්සු ගිහිල්ලා මිනිස්සුන්ට විනාශයක් කළා. මේවා නිවනද? එහෙම නැත්නම් අර දිට්ඨිය වැරද්දද? දැක්ම වැරද්දද? ඔය නිවන තියෙනවද? නෑ. මේ නිවන තමන්ගාව තියෙන එකක් මිසක් අර චෛත්‍යක බුදුරැස් බලලා හරි දේවාලක දෙවියෝ බලලා හරි දෙවියන්ගේ විශ්වාස භක්තියෙන් විශ්වාසයෙන් හරි දෙවියන්ගෙන් අදහලා හරි අපිට බෑ. අපේ ආත්ම ශක්තිය, අපේ පාරිශුද්ධතාවය, අපේ හිත කිලුටු වෙන එක නවත්තලා අපේ හිත පිරිසිදු කර ගැනීමයි බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බාහිර කිසිම බලවේගයකට බෑ අපිව නිවන් දක්වන්න. ඒක බාහිර බලවේගයක් යම් කිසි කෙනෙක් අදහනවා නම් ඒක භක්තිය, ඒක විශ්වාසය, ඒක ඇදහිල්ල, ඒක යාඥාව. සියලු දේවාගම්වල තියෙන්නේ විශ්වාසයෙන් භක්තියෙන් යාඥා කරනවා, යදිනවා, හිඟා කරනවා, හිඟන්නව කරනවා මිනිස්සුන්. අර අහක යන කුණු ගොඩවල් ඔය එකතු කරගන්න. නැතුව වටිනා දෙයක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ සංඥා පටිලාභයේ, දිට්ඨි පටිලාභයේ නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒවා පිරිසිදු කරගන්නයි මේ කිව්වේ. ඊට පස්සේ අත්භාව පටිලාභම් කිව්වේ. අත්භාව කිව්වේ මමත්වය, මගේ කොට, මම කොට, මගේ කොට, ඒවම් මේ අත්නාටි කියන මේ මගේ කොට මම කොට මේ අල්ලගන්න තියෙන කෙනුත් පිරිසිදු වෙන්න ඕන, අස්මානයෙන් පිරිසිදු වෙන්න ඕන. ඒක තමයි අත්භාව පටිලාභම් පහන් කියලා කිව්වේ. මේ කරුණු හත දෙපැත්ත කුසලය සහ අකුසලයට අදාළව තියරියක න්‍යාය සරියුත් හාමුදුරුව විග්‍රහ කළා. විග්‍රහ කළා ඊට පස්සේ සරියුත් හාමුදුරුව මේ කරුණු හත විග්‍රහ කළාම ඔය 118 වෙනි ඡේදයේ තියෙනවා. 118 වෙනි ඡේදයේ බුදුහාමුදුරුව ඊට පස්සේ සරියුත් හාමුදුරුව නැවතුහම් කිව්වා, සාදු සාදු සාරිපුත්ත, සාදුකෝත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සංකිට්ඨේන භාසිතස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස එවං විත්තාරේන අත්තං අජානාසි. සරියුත් හාමුදුරුව මම මේ කෙටියෙන් කියපු කරුණු හත මේ වගේ තියරියක න්‍යාය බොහොම පැරිසිදුව පැහැදිලිව කෙනෙකුට භාවිතයට ගන්නට පුළුවන් විදියට විග්‍රහ කළා. මම මේක විස්තර කළා නම්, විග්‍රහ කළා නම් මට කරන්න පුළුවන් වෙන්නේ ඒවං විත්තාරේන අත්තං අජානාසි, මේ ඊට වඩා වෙනත් විග්‍රහයක් මටත් කරන්න බෑ කියලා අර ශ්‍රාවක භාෂිතය බුද්ධ භාෂිතයක් ලෙස නිර්දේශ කළා, අනුදැනවදාලා සාදු සාදු කියන මේ වචන කියලා, සාදුකෝත්වං සාරිපුත්ත කියලා. එනිසා මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය බුද්ධ භාෂිතයත් ශ්‍රාවක භාෂිතයත් දෙකම එක්තැන් වූ තැනක්. ඊළඟට දැන් ඒ කරුණු හත දස අකුසලය දෙපැත්ත සේවිතබ්බා සේවිතබ්බා අස්ස පස්ස කරණීය අකරණීය හැටියට දෙපැත්ත විග්‍රහ කළා. කුසලය වඩා වර්ධනයදේ වනදේ හිත පිරිසිදු වනදේ භාවිතා කරන්න ඕන. අකුසලය වඩාවර්තනයදේ හිත කිලුටු වනදේ භාවිතා නොකරන්න ඕන, භාවිතයෙන් බැහැර කරන්න ඕන, න සේවිතබ්බා කරන්න ඕන. එතකොට මේකේ වචන දෙකක් තියෙනවා, කුසලය අකුසලය. කුසලය කිව්වේ කු සල අස්ස, කුණු කෙලෙස් කිලුටු කළු ගති හිතෙන් අස්කිරීම, නැවත නූපදින ලෙස අස්කිරීම කුසල අස්ස. අකුසලය කිව්වේ එක විරුද්ධ වචනේ. දැන් පිරිසිදු අපිරිසිදු, පිරිසිදු කිව්වේ පාරිසුද්ධ, අපිරිසිදු කිව්වේ අතේ කුණු තියෙනවා නම් අපිරිසිදු අතින් ඇල්ලුවා. ඒ වගේම කුණු කිලුටු කෙලෙස් ගති අල්ලගෙන අත නොහැර යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒක අකුසලය. අකුසලයේ කිව්වේ අර කුණු කිලුටු කෙලස් ගති අත නොහැර ඒවා අල්ලාගෙන ඒ සිටින් අකුසල් සිටින් කටයුතු කරනවා නම් එතෙන්දී අර හිත කිලුටු වෙනවා අපිරිසිදු වෙනවා හිතේ අකුසල් සිටුවේල ඇති වෙනවා අපිරිසිදු තත්ත්වයක් ඇති වෙනවා අපායට යන දොර විවෘත වෙනවා ඒ නිසා මේ කුසලයා කුසලයේ කියන එකේ දෙපැත්ත ද්වතාවයේ තේරුම් ගන්න ඕන නිවනට උපකාර වෙන්නේ කුසලය පැවැත්මට උපකාර වෙන්නේ අකුසලය පින්කමක් කරලා යම් කිසි කෙනෙකුට ඒක කුසලයක් කරගන්නත් පුළුවන් ඒක උපාදානීය කරගත්තොත් ඒකෙන් ප්‍රතිලාභයක් තමන් බැලුවොත් යද්දොත් යාඥා කළොත් ප්‍රාර්ථනා කළොත් ඒකම අකුසලයක් වෙනවා අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මතු බුදුවන බුදුන් දකින්නට අර නන්දා මල්ලිකා සුනන්දාවෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් ලබන්නට පින්කමක් කළා ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවත් යාඥා කළොත් ඒක අකුසලයක්ද කුසලයක්ද අකුසලයක් ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව කිව්වේ පින්කම් කළ යුතුමය හැබැයි පින්කමක් කරන හැම වෙලාවකම ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මය මේ දහම මේ සේවිතබ්බා සේවිතබ්බා දහම මේ න්‍යාය මේ තියරිය එක අස්සපස්ස දන්න කෙනෙක් පමණයි නොදන්නා කෙනෙක් කරන්නේ අපෝ යෝ පින්දීල කොහොමද පින් පවුරුනල කොහොමද අපිත් ඉදිරියට මතු එන්නේ ඉන්නේ පෑ හොඳට රජ සැප සිටු සැප ලැබලා මේ පැවැත්ම තුල අතරමං වෙන අසරණ වෙන අර කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙන දෙයක් තමයි මේ පුඤ්ඤාභි සංකාරක. ඒක නිසා අපි පින්කමක් කරන්න ඕන ඒක කුසලයක් බවට පත් කරගත්තොත් නිවන්ට උපකාර වෙනවා. ඒක පුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරගත්තොත් පැවැත්ම කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙනවා. කාම ලෝකේ සුගති ලෝකේ අතරමං වුණත් අර බ්‍රහ්මජාල සූත්‍රයේ කිව්ව ආකාරයට නිවනක් ඒකේ නැහැ. නිවන තියෙන්නේ මේ පිරිසිදු බව තමන්ගේ හිතේ ඇති කරගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා දැන් බුදුහාමුදුරුව මේ ටික අර සාදු සාදු කියලා සාරිපුත්ත හාමුදුරන්ට කියලා ඊළඟට තව කරුණු හයක් මතු කරනවා. ඒ බුදුහාමුදුරුව නැවත ඒ පිළිබඳව ටිකක් විග්‍රහයක් කරලා ඔය 119 වෙනි කේදේ නැවත අර මං කියවනේ සංඥාපටිලාභම් පාහම් භික්කවේ දුයිදේ නම් වදාමි කියලා. මේ සංඥාපටිලාභය නැවත විග්‍රහ කරනවා. චක්කු විඤ්ඤයං රූපං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බ සෝත විඤ්ඤයං සද්දං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බ ගාන විඤ්ඤයං ගන්ධං පාහං ජීවා විඤ්ඤයං රසං පාහං කාය විඤ්ඤයං පොට්ටබ්බම් පාහං මනෝ විඤ්ඤයං ධම්මං පාහං පාහං කියන්නේ පිරිසිදු කරගන්න රූපම් පාහං සද්දම් පාහං ගන්ධම් පාහං රසම් පාහං පොට්ටබ්බම් පාහං ධම්මම් පාහං ඒ නිසා ඇහැ තියෙන්නේ බලන්න හැබැයි ඇහෙන් බැලුවදී නිසා ඇලෙනවා නම් අල්ලා ගන්නවා නම් උපාදානය කරගන්නවා නම් අර ප්‍රියමනාපයි කියලා එතෙන්දී අර චක්කු විඥාණය උපදිනවා අකුසලය වඩා වර්ධනය වෙනවා එනිසා ඒක න සේවිතබ්බා කළ යුතුයි. ඒක තමයි සරියුත් හාමුදුරුව කිව්වේ. මේ ඇහැ කන නාසය දිවකය මන හයම පාවිච්චි නොකර භාවිතා නොකර පරිහරණය නොකර කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. හැබැයි ඇහැ කන නාසය දිවකය මන හය අසංවර විදිහට පාවිච්චි කළොත් කිලුට වෙනවා. සංවර විදිහට භාවිතා කළොත් කායන සංවරු වාචාය සංවරු මනසා සංවරු සාදු සම්බත් සංවරු දැන් මේ ඇහැ කන නාසය දිව කය මන කාගේ පාලනයේද තියෙන්නේ අම්මට තාත්තට පාලනය කළ දුන්න හැකිද දෙවියන්ට බුදුන්ට පාලනය කළ දුන්න හැකිද සම්පුරුෂයට භාර්යාවට පාලනය කළ දුන්න හැකිද බෑ තමන්ගේ පූර්ණ පාලනයේ තියෙන. තමන් අර ධර්මය නොදන්නවා නම් අර දික්ටිගත වෙලා තියෙනවා නම් තමන් ඉගෙනගත්ත දේ අර ගුරුවරුන්ගෙන් ඉගෙනගත්ත දේ ඉගැන්නුව දෙයින් දික්ටිගත වෙලා තියෙනවා නම් දික්ටිගතන් දික්ටිගහනන් දික්ටිකාන්තාරන් දික්ටි විසුකන් දික්ටි විප්පන්තන් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාගේ අර ඔය ඇහෙන් බලන දේ අර මිම්මකින් කෝදුවකින් මානියකින් බලන්නේ. කනින් අහන දේ වැරදි විදියට අහන්නේ. එතකොට ගැටීමක් වෙනවා. එක්ක ඇලීමක් වෙනවා එක්ක ගැටීමක් වෙනවා දෙපැත්තම වැරදි. එකයි මේ මෙතෙන්දි බුදුහාමුදුරුව කිව්වේ එක සරියුත් හාමුදුරුව මේ දෙපැත්ත ඔය ඇහැ කන නාසය දිවකය මන හයම දෙපැත්තක් විග්‍රහ කළා. කුසලයේ වඩා වර්ධනය වන දේ ඇහෙන් කනින් අහසෙන් දිවෙන් කයින් මනින් භාවිතා කළ යුතුයි සේවනය කළ යුතුයි. අකුසලයේ වඩා වර්ධනය වෙන දේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන හැම අවස්ථාවකම ඒක නසවිතබ්බා කරලා ඒ වෙනුවට අර පිරිසිදු වන දේ භාවිතයට ගත යුතුයි. ඒක අර අනතිවත්ත නට්ටේන භාවනා. ඒක අර ආසේව නට්ටේන භාවනා. ඒක අර ඉන්ද්‍රයානං ඒක රසට්ටේන භාවනා. තදූපක විරිය වහට්ටේන භාවනා හතරම පූර්ණේ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ අපි ඇහැ කන නාසය දිවකය මන ඇහැ නිරෝධ කිරීම නිවනයි කියලා කන නිරෝධ කිරීම නිවනයි කියලා තමයි අර පොතේ තියෙන්නේ. මේ පොතක් ලියලා තියෙනවා ඔය නක්කවති කුලරත්න මංගාවේ පොත තියෙනවා. මේ පොත කියවපු නිසායි මට මේක තේරුණේ. මොන තරම්නම් විනාශයක් මෙතන කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඇහැ කන නාසය දිවකය මන නිරෝධ කරලා නිවන් දකින්න බෑ. ඇහැට කනට නාසයට දිවට කයට මනට එන යහපත් අරමුණු නිවෙන අරමුණු මිනිලේ අරමුණු පිරිසිදුවන අරමුණු අපි භාවිතා කළ යුතුයි. අර ඇහැට කනට නාසයට දිවට කයට මනට එන අර රත් වෙන මත් වෙන දැවෙන තැවෙන කම්පණයට චලනයට විස්සෝපයට පත් වෙන වැරදි අරමුණු පුළුවන් තරම් අපි අයින් කරලා ඒ වෙනුවට එතැනදීම නිවෙනම් දෙන යහපත් අරමුණු පිරිසිදු අරමුණු ගත යුතුයි. එනිසා මේ ඇහැ කන්නාසය දිවකය මන වහලා මේව කරලා හරියන්න. ඇහැ නිරෝධ කරනවා කියන්නේ ඇහැ කන කරන්න. කන නිරෝධ කරනවා කියන්නේ කන බීරි කරන්න. වෙන මොකක්වත් නෙමෙයි. නමුත් හැබැයි අර චක්කු වේදිත නිරෝධය කියන එක හරි. එනන් සංඥා වේදිත නිරෝධය කියන එක හරි. ඒක නිසා චූල වේදල්ල සූත්‍රයේ තියෙන්නේ මහා වේදල්ල සූත්‍රයේ තියෙන්නේ සංඥා වේදිත නිරෝධය මිසක් බුද්ධ දේශනාවේ ආර්යයන් වහන්සේට අරහතුන් වහන්සේට තියෙනවා සංඥා වේදිත නිරෝධය. වෙන කිසි සෝතාපට්ටි ඵලයට පත් වුණාට සකදාගාමි අනාගාමි ඵලයට පත් වුණාට සංඥා වේදිත නිරෝධ සම්මාපට්ඨියට සමවදින්න බෑ. සංඥා වේදිත නිරෝධ සමාපට්ඨියට සමවදින්න පුළුවන් වෙන්නේ අර පූර්ණ වශයෙන් සංඛාර උපේක්ඛා ඥානෙන් කටයුතු කරන මුංචිතු කම්මතා ඥානය පූර්ණය වූ අරහතුන් වහන්සේට පමණ. ඉතින් ඒක නිසා මොන ගින්නක් දැවිල්ලක් තැවිල්ලක් ආවත් ඒකට න කම්පති න චලති න බයති න වේදති න විස්සෝපති අර අරහතුන්නා. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තාම රාගය ද්වේෂය මෝහය සහමුලින් ඉවත් කළා නැති නිසා ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අහන ඒවා යම් යම් ආකාරයට අර හතර අපායට නොගියන එක විතරයි වෙලා තියෙන්නේ. වේදනාවක් වේගයක් ආවේගයක් තාම ටිකක් ටිකක් එනවා. ඒකයි ආනපාන සති සමාධිය නිතරම නිවැරදිව ප්‍රායෝගිකම යුගලන්දවම වඩලා ඒකෙන් මිදී නිදහස් වීමෙන් පිරිසිදු වෙනවා. මේක දෙපැත්ත විග්‍රහ කළා. සරියුත් හාමුදුරුව නැවත මේ හැම චක්කු විඤ්ඤාය සෝත විඤ්ඤාය ගාන විඤ්ඤාය ඒක දෙපැත්ත විග්‍රහ කළා. පිරිසිදු වෙන පැත්තත් කිලුටු වෙන පැත්තත්. ඊට පස්සේ 121 වෙනි ඡේදයේ තියෙනවා නැවත තවත් කරුණු හතරක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. චීවරම් පාහං සාරිපුත්ත දුයිදේනම් වදාමි පින්ඩපාතන් සාරිපුත්ත දුයි දේනං වදාමි සේනාසනම් සාරිපුත්ත දුයි සේනං වදාමි අර බේසජ්‍ය පරික්කාරං කියන එකට මෙතන ගාමම් පාහන් නිගමම් පාහන් නගරම් පාහන් ජනපදම් පාහන් පුග්ගලම් පාහන් සාරිපුත්ත දුයි දේනං වදාමි පාහන් කියන්නේ දැන් ආශ්‍රය කිරීම ගම නිගම ඒ වගේම නිගම කිව්වේ නියංගම ප්‍රධාන ගම ගම් 10කට ප්‍රධාන ගමක් ඒ කාලේ ලංකාවේ තිබුණා හැම ගම් 10කටම ප්‍රධාන ගමක් තිබුණා ඒක නේන නියම් ගම කියලා එතකොට නියම් ගම් 10කට ප්‍රධාන තැනක් තිබුණා ඒකට කිව්වා පුර කිව්වා ඒ පුර ඊට පස්සේ පුර හතරක් හෝ පහක් එක්කහු කළා අර විශාල නගරයක් තිබුණා ඉතින් ඒක නිසා දැන් ඔය නුවරවල් තිබුණා සවැත් නුවර කපිලවස්තු නුවර පුර නුවර ඒ වගේ නුවරවල් අර නගර පුර තිබුණා ඒ නිසා මේ ගම් නියම් ගම් පුර නග නුවර මේ ක්‍රමයට තමයි ඒ පෙර බොහොම අතීතයේ මේ ලංකාවේ ඒ ජම්බුද්දීපේ මේ සිව්වැලේ මේක සකස් වෙලා තිබුණේ ඒ නිසා ගාමම් පහන් නිගමම් පහන් නගරම් පහන් ජනපදම් පහන් මේ වගේ ජනපද මේ වගේ සකස් වෙලා තිබුණා. පුග්ගලම් පාහන් කියන එක තියෙනවා. පුග්ගලම් පාහන් කියන එක හෙට විග්‍රහ කරනවා. මෙහෙම දෙපැත්ත විග්‍රහ කළා. ඒ නිසා මේ චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඒ වගේම පිරිකර මේ පරිස්කාර අපි ඒ අයගෙන් පැවිදි ගියෙකුටත් හැම කෙනෙකුටම මේවා මේ සිව්පසය අවශ්‍යයි. මේ කය පවත්වාගෙන යන්න පිණ්ඩපාතය ලබා ගන්න ඕන. පිණ්ඩපාත නැතුව දුතාංග රැකීම අන්තවාදී නිජ්ජාමා ප්‍රතිපදා ආගල්හා ප්‍රතිපදා හැටියට බුදුහාමුදුරුව අත්දැකීමෙන්ම විග්‍රහ කළා. ත්‍රිපිටකයේම තියෙනවා. බුදුහාමුදුරුව අර දුෂ්කරක්‍රියා කරන කාලේ ඔය නිජ්ජාමා ප්‍රතිපදා ආගල්හා ප්‍රතිපදා කියන අන්තවාදී අන්තගාමී අට කිලමතානු යෝගයෙන් කටයුතු කළා. නුවන් දකින්න උත්සාහ කළා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා හැටියට අවුරුදු 29ක් කාමසුකල්ලිකානු යෝගයෙන් කටයුතු කළා. මේ දෙකේම අත්දැකීම් තිබිලා තමයි මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ආහාරයේ මතඤ්‍යතාව විග්‍රහ කළේ. ඉන්ද්‍රියේ සුගුත්තද්වාරෝ විග්‍රහ කළේ. ඒ නිසා මේ පිණ්ඩපාතය චීවර හිතට වහලක් සීනාසන බේසජ්‍ය පරික්කාර නැතුව ජීවත් වෙන්න බෑ. ජීවිතය පවත්වා ගන්න කය ශරීර කූඩුව පවත්වා ගන්න ඕන. ශරීර කූඩුව පවත්වා ගන්නේ නැතුව ලෙඩ රෝග හැදුනොත් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මගඵල ලබන්න බෑ. එහෙමනම් මගඵල ලබා ගන්න නම් මේ අපි උපත ලැබූ මේ මිනිස් ශරීර කූඩුව මනස පිරිසිදුව තව කලක් පාවිච්චි කරන්න ඕන. භාවිතයට ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒ සඳහා අපි පටිසංකා යෝනිසෝ මානසිකාරයෙන් යුතුව මේ කය පවත්වාගන්නේ වෙන මේ අර යම් ආකාරයකට මේ කය පාවිච්චි කරලා අනුන්ට කරදරයක් හිරිහැරයක් කරන්න නෙමේ. ඒ වගේම මේ කම්සප විඳින්න නෙමේ. ඒ වගේම ඔය පෙළපාලි සත්‍යග්‍රියා ඔය සංවිධාන ඇති කරගෙන අන්තවාදී අන්තගාමී වැඩ කරන්න නෙමේ. මේ කය පවත්වා ගන්නේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මාදිට්ඨියට පත් වෙලා මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල කපා දාන. ඒ සඳහා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය අපි භාවිතා කළ යුතුයි. හැබැයි භාවිතා කරන හැම වෙලාවකම අපි අනුන්ගෙන් යැපෙනවා නම් අනුන් දෙන දානයක් නම් පාවිච්චි කරේ එතන අපි ඒක දැනගෙන ණයෙන් මිදිලා නිදහස් වෙලා මිසක් කිසි වෙලාවක අඩුගානේ පිණ්ඩපාතය බෙදුවහම පළවෙනි දානකට වළඳන්නට පෙර ඒ දානය පිළිගැන්නු පිණ්ඩපාතය පිළිගැන්නු සියලු ඒ දායකයන්ටත් ඒ දායකයන්ගෙන් යැපෙන පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් පින්දීලා නයෙන් නිදහස් වෙලා අපි ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය භාවිතා කළ යුතුයි. මේක පැවිද්දෙකුට විතරක් අදාළ දෙයක් නෙමේ, ගිහියෙකුටත් අදාළයි. යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ ගෙදර ගෘහිණිය කියලා. ගෙදර ගෘහිණිය හිතන්න පුළුවන් මම තමයි මේ ඔක්කොම වියලා හදලා මේ රසට හොඳට හදලා මේසට ඔක්කොම දෙන්නේ මහත්තයා නිකම්ම ඇවිල්ල කනවා. නමුත් සමයට මහත්තයා රස්සාවක් කරලා එක ගොවිතැනක් කරලා මේක හදලා ගෙනත් දෙනවා. ඉතින් ඒක නිසා අපි බත් කටක් කනකොට ඒ බත් වැැව්ව ගොවියන්ටත් ඒ හාල් පිරිසිදුව කොටලා අපිට ගෙඩෙට්ට ලබාගන්න පුළුවන් කඩෙන් හරි ගත්ත පුද්ගලයන්ටත් ඒක උයන්න උදව් කරපු හැම කෙනෙකුටමත් ඒවගේ මේ ලොවලු ආදී අපි පාරිභෝජනය කරන සියලු දෙනාටත් අපි ණය ගෙවලා පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් ඒ අයට පින් දීලා ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් පින් දුන්නොත් අපි ණයෙන් විදී නිදහස් වෙලා පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් අපි ඒක ණය නැතුව භාවිතා කරනවා. එතෙන්දි තියෙනවා අනන සුඛයක්, භෝග සුඛයක්, අත්ති සුඛයක්, අනවජ්‍ය සුඛයක්. ඉතින් ඒක නිසා මේක දෙපැත්තක් තියෙනවා. අපි කෑම නොකා ඉන්න එක නෙමේ වරද. අර මේ දුතාංග රැකලා අන්තවාදී ලෙස අපි අර කටයුතු කරන එක නෙමේ, අර ආගල්හා පටිපදා නිජාමා පටිපදා හැටියට බුදුහාමුදුරුව මේ අත්තකිලමතාන යෝගයේ වැරදි පැති දෙකක් තුනක් පෙන්වලා දීලා. ඉතින් ඒක නිසා අපි ඒ සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය පරිහරණය කළ යුතුයි ණය නොවන ආකාරය. මේක තමයි දෙපැත්ත දුයිදේ නම් වදාමි සේවිතබ්බම්බි, ඒ සිව්පසය සේවිතබ්බගල. ඒ වගේම අපි ඒකෙන් ණය නොවන විදියට අපි ඒක පටිසංකාය සෝමනසිකාරයෙන් කටයුතු කළේ. මේ කරුණු තමයි තියරි එකක් හැටියට, න්‍යායක් හැටියට බුදුහාමුදුරුවොත් සැරියුත් හාමුදුරුවොත් එතකොට දස අකුසලයක් කුසලයක් වෙන් කරලා පෙන්නවා. ඒ වගේම අර ඇහැ කන්න නාසය දිවකය මන පාවිච්චි කිරීමත් සංවරව සහ අසංවරව, ඉන්ද්‍රියන් හැටියට පාවිච්චි කිරීම අනුදැන වදාලා, ආයතන හැටියට පාවිච්චි කිරීම බැහැර කළා. ඒ වගේම සිව්පසයත් ණය නොවන විදිහට භාවිතා කරන්න කිව්වා, ණය වෙන විදිහට භාවිතා නොකරන්න කිව්වා. මේක මේ දෙක මේ දෙපැත්ත බුදුහාමුදුරුවොත් සරියුත් හාමුදුරුවොත් මේ න්‍යාය ධර්මයක් හැටියට, සේවිතම්බා සේවිතම්බා මූල ධර්මය හැටියට එදා ආනපාන සති සමාධි සූත්‍රය දේශනා කරන්නට පෙර ඊට මුල් වූ තියරියක න්‍යාය න්‍යාම ධර්මය විග්‍රහ කළා. මේක තේරුම් ගන්න බැරි වුණොත් කිසි කෙනෙකුට මේ අස්සපස්ස ආනපාන කරන්න බෑ. එනිසා ආනපාන කරන්න නම් මේ තියරි එක, මේ දෙපැත්ත, මේ සේවනය කළ යුතු දේ සහ සේවනය නොකළ යුතු දේ, මේක තමා සබ්බ ධම්ම මූල පරියාය. එනිසා මේ මූල පරියාය මේ ධම්ම පරියාය, මේක මූල පරියාය නෙමෙයි ධම්ම පරියාය. ධම්ම පරියාය තේරුම් නොගත්තොත් අපිට කර්මය උරුම වෙනවා. ධම්ම පරියාය තේරුම් ගත්තොත් කුසල ධර්මය පූර්ණය වෙලා නිවන් මඟ සාක්ෂාත් වෙනවා. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ ආනපාන සති සමාධි සූත්‍රයට ඉස්සෙල්ලා තියෙන සූත්‍රය. මේක බුදුහාමුදුරුවොත් සරියුත් හාමුදුරුවොත් එදා දේශනා කරපු දෙයක්, කියා දුන්න දෙයක්. අර තියරි එක න්‍යාය ධර්මය, සූත්‍රය ධර්මය මේක. මේක යටපත් වෙලා තිබුණේ අවුරුදු 1800ක් තරම කාලයක් මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය, මේක ඇත්ත වශයෙන්ම ධම්ම පරියාය සූත්‍රය පස්සේ කාලෙක මේ අරදියට නම් කළා. මේකේ නමවත් තේරුම් ගන්න පුළුවන් තත්වයකට කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා මේක තියෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කියලා. නමුත් මේක ධම්මපරියාය සූත්‍රය. මේ සූත්‍රය භාවිතයේ තිබුණේ නැහැ. කවුරුවත් දේශනා කළේ නැහැ. මම මේක මතු කරලා දැනට අවුරුදු 4කට 5කට පෙර 2000 නෑ ඊට වැඩි 2009 හෝ 10 මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය අවුරුදු 1800කට පමණ පස්සේ තමයි බුද්ධ ශ්‍රාවකේ මේ ආනපාන සති සමාධියට අවශ්‍ය නියාම ධර්මය නියතිය ධර්ම නියාමය විග්‍රහ කළේ. එනිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියාය නිවැරදිව තේරුම් ගන්නකම් ප්‍රායෝගිකව නිවන් මගට උපකාර වන අස්ස සති පස්ස සති තේරුම් අරගෙන භාවිතයට ගන්න බෑ. ඒ නිසා කුසල ධර්මය පූර්ණය වෙන වඩා වර්ධනය වෙන දේ කරන්න ඕන භාවිතයට ගන්න ඕන. අකුසල ධර්මය වඩා වර්ධනයේදී න සේවිතබ්බා කරන්න ඕන සේවනයෙන් බැහැර කරන්න ඕන පහතබ්බා කරන්න ඕන. ඉතින් මේක තේරුම් ගත්තොත් අපි හැම අවස්ථාවෙම ඕනම වැඩක් කරන්න පුළුවන්. හැබැයි හිත කිලුටු වෙන දේ නොකර ඉන්න ඕන න සේවිතබ්බා කරන්න ඕන. හිත පිරිසිදු වෙන දේ අපිට කළ හැකියි. අපිට ඕනම වෙලාවක හිත පිරිසිදු වෙන දේ අපි හිතුවත් කරන්න පුළුවන්. හිතන්නේ නැත්නම් හැඟීමට වහල් වෙලා හිතට වහල් වෙලා ප්‍රිය මනාපදයට වහල් වෙලා අප්‍රිය අමිහිරිදයට ගැටීමෙන් කටයුතු කරනවා නම් අකුසලයේ වඩා වර්ධනය වීම නියත ප්‍රතිඵල. කවුද කරගන්නේ? තමා. වෙන කාටවත් මේක කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. කියා දෙන්න පුළුවන්. පෙන්න දෙන්න පුළුවන්. කියා දෙන්න පුළුවන්. කරගන්න ඕන තමන්. ඒ නිසා තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම තමන්ට කළ හැකි දෙයක්. තමන්ගේ හිත අපිරිසිදු වෙන්නේ තමන් මේ කළ යුතු කරණීය ධර්ම නොකිරීමෙනුත් නොකළ යුතු අකරණීය ධර්ම කිරීමෙනුත්. මේක යෝ අයෝනිසෝ මනසිකාරය ලෙස බුද්ධ දේශනාවේ සඳහන් කරනවා. හෙට උදය සබ්බ ධම්ම සබ්බ ආසව සංවර පරියාය මීටත් වඩා ගැඹුරුයි අංග සම්පූර්ණයි ප්‍රායෝගිකයි යුගනද්දයි. ඒක තේරුම් ගත්තට පස්සේ මේ අපිට බුද්ධ ධර්මයේ බොහොම ගැඹුරු තැනට යන්න පුළුවන්. දෙපැත්ත තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා මේ ධම්මපරියායත් ඊට පස්සේ සබ්බ ආශව සංවර පරියායත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ආනපාන සති සමාධි සූත්‍රය දැන් දවස් තුනේම හවසට කියන දේ මේ උදේ වඩුවේ ධර්මය මේ න්‍යාය තියරි එක විග්‍රහ කරනවා. මේ තියරි එක භාවිතයට ගන්න ඕන තම තමා. නැතුව වෙන කාටවත් මේක භාවිතා කරන්න බෑ. ඒකයි හැම තැනකම බුදුහාමුදුරුවෝ කිව්වේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒ වගේම ධම්ම විනේ ගාදන්ති. මේ ධර්මයට විනයට බහ ගලපා බලා ණය විනයට සසඳා බලා ගත යුතු කිරීම තමන් කළ යුතු දෙයක්. වෙන කාටවත් තමන් වෙනුවෙන් ඕක් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එහෙමනම් තව පැයක් විතර තමයි තියෙන්නේ අද ප්‍රශ්න අහන්න. ඒ පැය ප්‍රශ්න අහන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අවසරයි අරහතුන් වහන්ස, මං කලින් අහන්න හිටපු ගැටලුවක් මේක. මට මේ අනුසය ණය විනයට සසඳා බලන ආකාරය පොඩ්ඩක් පැහැදිලි
කරන්න. අනුසය කියන්නේ මොකද්ද? ඈ අනු කියන වචනෙන් දැන් මං ඊයේ කිව්වනේ අනු කියන මේ වාග්දී භාෂාවේ වචනෙන් බොහොම ගැඹුරු අර්ථයක් දක්වනවා. මොකද්ද අනු කියන්නේ? අලුතෙන් මෙතෙක් නූපන් දෙයක් වර්තමාන මොහොතේ හිතෙන් උපදිනවා. හිතේ උපදිනවා. අනුසය තුනක් උපදිනවා. මොකද්ද? තණ්හා අනුසය, ප්‍රියදේට ඇලීම නිසා, අනුරාගය නිසා. පටිඝ අනුසය, අර අප්‍රිය අමිහිරි දෙයක් වර්තමාන මොහොතේ හිතට එක දීගන්වා එක රස්සන්වා ආපු නිසා. ඊට පස්සේ අවිද්‍යා අනුසය. ඒක නිසා වැරදිසේ මැනීම නිසා මෝහයෙන් අර ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීමේ ප්‍රතිඵලය අවිද්‍යා අනුසය. ඒ නිසා එක අනුසයක්, තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය, එක අනුසයක් ඉපදුනොත් තුනම එතනම උපදිනවා. ඒක චච්ඡක්ක සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. එකක් නෙමෙයි උපදින්නේ. උපදිනකොට තුනම උපදිනවා. කැපුණොත් තුනම කැපෙනවා. දැන් අනුසය හැබැයි කොටස් තුනක්. ප්‍රිය දෙයට ඇලීම නිසා උපදින්නේ තණ්හානි. අප්‍රිය දෙයට ගැටීම නිසා උපදින්නේ පටිඝානුසය. ප්‍රියාප්‍රියතර වැරදිචේ මැනීම නිසා උපදින්නේ අවිද්‍යා අනුසය. මේ අනුසය තාම ඇතුළට ගත්තේ නැහැ. තාම සංචේතන සංකාර කරනවා. ඒක ඇතුළට ගත්තොත් අනුසය මොකද වෙන්නේ? ආසය හැටියට තැන්පත් වෙනවා. දැන් මේකේ වචනේ අනුසය ආසය. වචන දෙක. සය කියන්නේ මොකද්ද? අනුසය ආසය. සය කියන්නේ මොකද්ද? ඈ? යමක් යම් තැනක එකතු වෙනවා නම්, රැඳෙනවා නම්, ගොඩ ගැහෙනවා නම්, එකව වෙනවා නම් ඒක සය. දැන් ජල ආසය. ජලාශය. ජලාශය කියන්නේ මොකද්ද? ජලය රැඳෙන, එකතු වෙන තැන. දැන් තමන්ගේ ශරීරයේ මේ වගේ එක එක දේවල් රැඳෙන තැන් අපිට වෛද්‍ය විද්‍යාවෙන් උත් කියන්න පුළුවන්. ආමාශය. ආම කියන්නේ මොකද්ද? කනබුන කටින් ගන්නා ආහාර. රැඳෙන, එකතු වෙන, ගොඩ ගැහෙන තැන මොකද්ද? ආමාශය. අර පෙරෙන මුත්‍රා එකතු වෙන තැන මොකද්ද? මුත්‍රාශය. ඒ වගේම අග්ඤාශය, පිත්තාශය, ගර්භාශය, මෙහෙම ඔය සයවල් ගොඩවල් එකතු වෙන තැන් මේ ශරීර කූඩුවේ ගණනාවක් කර්ජකයේ තියෙනවා. ඒ වගේම මනෝමය කයෙත් මෙහෙම මේ අනුසය හැටියට ඇතුළට අලුතෙන් ගන්නාදී ගොඩ ගැහෙනවා, එකතු වෙනවා. ඒක එකතු වෙන්නේ කර්ජකයේ නෙමෙයි. ඒවා එකතු වෙන්නේ කොහෙද? මනෝමය කය. ඒක කපල බැලුවට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒවා අනුසය හැටියට එකතු වෙනවා, ආසය හැටියට රැස් වෙනවා, ගොඩ ගැහෙනවා, ගොඩ ගැහෙනවා. අර අනුසය අලුතෙන් එකතු වීම නැවැත්තුවොත් ආසය ගොඩ ගැහෙනවද? නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් වැඩේ අනුසයන අනුසේති කිරීමද, එහෙම නැත්නම් අනුපාද නිරෝධයෙන්ම අනුසය ප්‍රහාණය කිරීමද, එහෙම නැත්නම් ආසය අයින් කිරීම කරන්න පුළුවන්ද? බෑ. ආසය අයින් කිරීම අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ අනුසය න අනුසේති කිරීම. ඒ නිසා අර තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය දවස් හතක් න අනුසේති කළු. අනුපාද නිරෝධයෙන් අනුසය නොඋපදවා හිටියොත් මොකද වෙන්නේ? අර අතීත සංසාරේ ගත්ත සියලු මාසය දවස් හතකින් ගෙවිලා ඉවර වෙනවා. සමුදය ධම්මාවා වය ධම්මා. ඒක නිසා ඒක මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ පැහැදිලිව කිව්වා. දවස් හතකින් අර ගත්ත ආසය, කාමාශය, භවආශය, දිත්‍යාශය, අවිද්‍යාශය නැති වෙලා යනවා. හැබැයි පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ කොයි විදියෙන් හරි දවස් හතක් තුල එක අර එක තණ්හාංශේ, එක පටිඝාංශේ, එක අවිද්‍යාංශේ ගන්නවා. ආයි දවස් හතකට අවිඥාණයට ආහාරදී, සංචේතන ආහාරදී, සම්පස්ස ආහාරදී, කබලින්කාර ආහාරදී. ඒ නිසා අනුසය දවස් හතකට එකක් ලැබුණත් පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන්. දවස් 7ක්ම නොකඩවා අනුසය එකක්වත් ශේෂයක්වත් උපද්දවා ගන්න නැත්නම් න අනුසේතින අනුපාද නිරෝධයෙන් මානුසය ප්‍රහාණය කළොත් එක දිගටම දවස් 7ක් තුල ඒ පුද්ගලයාට අරහත් ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකයි නියාම ධර්මයේ ඒකයි තියෙන්නේ. ඒක නිසා හැබැයි අනුසය නැතුව ජීවත් වෙන බැරි පුද්ගලයෙක් ඔය වම්බයක් වමනෝ ශරීර කූඩුවම ඉන්නවා. කවුද? අනුසය කාගේ ආහාරද? විඥානේ ආහාර. විකෘති වූ විසම වූ අර පුද්ගලයාගේ ආහාර මොනවාද? ඔය අනුසය. ඒ නිසා විඥානය නොදරන උත්සාහයක් නැහැ, නොකරන වංචාවක් නැහැ. අර වංචක ධර්ම ඉදිරිපත් කළා කොයි විදියෙන් හරි පුද්ගලයාව මුලා කරගෙන අර විඥාණයට ආහාර හොයාගන්න අනුසය. ඒකයි අර මාරපාක්ෂික බලවේග කිව්වේ. අර බුදුහාමුදුරුව මාර්යත් එක්ක සටන් කළා කිව්වේ ඔන්න ඕක. අර විඥාණයට ආහාර නොදී දවස් 7ක් හිටියා. එතකොට මඟඵල ලැබුණා. ඒකයි කරන්න. කාටත් කරන්න තියෙන ඕක. ඕකයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ 7 දවසකිනුත් අර දින්නම් පලානම් අධිගතා හෝති කියලා.
පැහැදිලි ආරාධන දීර්ඝවස ලැබුණා.
අවසරයි ස්වාමීන් වහන්ස. කුසලයක් සිදු කරගත හැක්කේ පුණ්‍ය කර්මයක් කොට එය අනුමෝදන් කිරීමෙන් පමණක්ද? එහෙම නැත්නම් තවත් ක්‍රම තිබෙනවද?
කුසලයක් බවට ඕනෑම පින්කමක්. දැන් මේ පින්කම කියන්නේ සල්ලි වියදම් කරලා කරන අර දානයක් හෝ ඒ මල් පූජාවක් කරනවා මේ අය ඒවා පින්කම් වෙන්නත් පුළුවන්. හැබැයි පින්කම මේ බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන්නේ හදයන් පුණාති පුඤ්ඤං. හදවට ඒ කියන්නේ මේ පැහැදීමක්, ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, අදිප්පමෝදයන් චිත්තං තත්වේට සිතේ පිරිසිදු බවක් පැහැදීමක් ඇතිවීම පින්කම්. හැබැයි ඒ හිතේ පිරිසිදු වීමක් ඇති වුණා තරමට ඒක පින්කමක් මිසක් කුසලයක් වෙන්නේ නැහැ. කුසලය නම් අර අපේ හිතේ මුල් බැහැගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල දැකලා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්ම දක්ඛාතා කියන තත්වයටපත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. ඉතින් ඒක නිසා පින්කමක් කරගත් අවස්ථාවකයි අපිට කුසලය පූර්ණ කරගත හැක්කේ. ඒ නිසා බුදුහාමුදුරුව කිව්වා සුමනා සූත්‍රයේ, නන්දා සූත්‍රයේ සුමනාවනි පින්කම් කළ යුතුමය. හැබැයි කරන හැම පින්කමක්ම ඒ සූත්‍රයේම ඊගාව පේලිය තියෙනවා. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඒ පින්කමෙන් අපි පුඤ්ඤාභිසංකාරයක් හැටියට උපාදානය කරගත්තොත් නිවන වැහෙනවා. චාගෝ තේරුම් නොගත්තොත් පරිචාගෝ අතහැරිය. පටිනිස්සග්ගෝ මේ බැඳිච්ච ඉච්ඡ පටිච්ච වෙච්ච එක න පටිච්ච කරන්න ඕන. මුත්‍ති එකෙන් මිදී නිදහස් වෙන්න ඕන. මුත්‍ති, විමුත්‍ති, පරිමුත්‍ති කරන්න ඕන. ඒ වගේම අනාලියෝ ඒකට අපි ඒ පින්කමට ඇලෙනවා, උපාදානය කරගන්නවා. ඒ පින්කමෙන් අපි යමක් පින්කම කළ මොහොතේ සිටන් යමක් ආපහු බලාපොරොත්තු වුණොත් එතන ඇලෙනවා. එතන ආලියෝ අනාලියෝ නෙමෙයි. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පින්කම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කොහෙවත්. මම කියන්නෙත් නැහැ. පින්කම් කළ යුතුමයි. හැබැයි පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න නොදන්නා පුද්ගලයන්ට නිවනක් නැත. ඒ නිසා පින නෙමෙයි නිවනට උපකාර වෙන්නේ. කුසලයේ කිව්වේ උණු සලාහැර කෙලෙස් මුල් උදුරා දමා හිත සචිත්ත පරියෝදපනං තත්වයට පත්කර ගැනීමයි. මේ හිතේ මේ දීර්ඝ සංසාරේ අදවනකම් මේ පැවැත්ම පවත්වාගෙන ආවේ ඔය කුණු මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල දිගින් දිගටම තමන් නොදැනම දිගටම නාම ගොත්තං නජීරති ආකාරයෙන් ගොත ගොතා පවත්වාගෙන ආපු නිසා. ඒ නිසා මේ කුණු මුල් තුන සකස් වෙන ආකාරය නිවැරදිවත් ප්‍රායෝගිකවත් තමන් තේරුම් ගන්නා තාක්කල් මේ කුණු මුල් තුන කපන්න බෑ. පෘථග්ජන පුද්ගලයෙකුට ධ්‍යාන අභිඥා ලැබුවට, චේතෝ විමුක්තිය ලැබුවට, ඉද්ධි ප්‍රාතිහාර්ය පෑවට, අර අෂ්ඨාභිඥා ලැබුව කොණ්ණඤ්ඤ වමුණටවත් කුණු මුල් තුන කපන්න දැනීමක් දැකීමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ සියලු ධර්ම දේශනාවන් පිළිවෙත පාර කියා දුන්නේ මේ කුණු මුල් තුන, මුල් බැහැගෙන තියෙන මේ මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ක්ෂය කරන්න. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං, කම්මක්ඛයෝ නිබ්බාණං, ආසවක්ඛයෝ නිබ්බාණං. ක්ෂය කිරීමයි අරකන සම්පත්තිය ලැබෙන්නේ. ඒ නිසා මේ කපා දෙමිය ඝාතනය කළ යුතුයි, විඝාත පරිලාහ කළ යුතුයි, සමුඝාත කළ යුතුයි. නැවත නෝපදින ආකාරයට සදාටම සහ මුලින්ම මේ කෙලෙස් මුල් තුන තමන්ගේ හිතෙන් උදුරලා අයින් කරන්න. වෙන කාගේවත් හිතේ තියෙන කෙලෙස් මුල් තුනක් තමන්ට දකින්නත් බෑ, උදුරන්නත් බෑ. හැබැයි උදුරන පාරමාර්ගය පිළිවෙත ප්‍රතිපදාව ආර්යයන් වහන්සේ කෙනෙකුට කියා දෙන්න පුළුවන්. ඒක තමා කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක තමා පරම පවිත්‍ර සිරි ධර්ම හත් ධර්ම. මේක තේරුම් ගත යුතුයි.
අවසරයි ගෞරවනීය ආර්යෝත්තුංග වහන්සේ. පටිවිරතෝ හෝති කියන තැන, හෝති කියන්නේ කරනවා නම්, පටිවිර කියන්නේ ඒක ඇතර
පටි කියන්නේ බැම්ම, විරති කියන්නේ රති, විරති ආරති, විරති පාපා. රති විරති අරති වචන තුනක් තියෙනවා. රති අරති විරති. ඒක තියෙන අර පටි විරති කියන්නේ අර විරති. මේකේ තියෙනවා පිළිවෙත් පහක්. අර සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවම මේක බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සීල විග්‍රහය බලන්න පැහැදිලිවම තියෙනවා මේ පටිවිරතෝ හෝති සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය හැටියට විග්‍රහ කරනවා. සමාදන් වන සීලය එකයි. එක වේරමණී, එක විරමණය, එක වැලකී, ඒක චාරිත්‍රයක්, ඒක වාරිත්‍රයක්. ඒක හොඳයි, ඒක යහපත්. මොකටද? පැවැත්ම හොඳින්, ලෝකෙ හොඳින් පවත්වාගෙන. ලෝක කියන්නේ අඳුර. අඳුර හොඳින් පවත්වාගෙන යන්න විරමණ සීලය, වේරමණ සීලය අවශ්‍ය. හැබැයි සංවර සීලය නැතුව අනික් කිසිම සීලයක්, සතර සංවර සීලයක් හැටියට ඒකයි කිව්වේ. පළවෙනි සංවර සීලය මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය. දෙවෙනි සංවර සීලය මොකද්ද? ප්‍රත්‍ය සංවර සීලය. තුන්වෙනි සංවර සීලය මොකද්ද? පාටිමොක්ක සංවර සීලය. හතරවෙනි එක ආයතික සංවර සීලය. එහෙම නැත්නම් ආජීවක පාරිශුද්ධ සංවර සීලය. හතර සංවර සීලයම අර ඉන්ද්‍රිය සංවර සීලයෙන් නුත් පූර්ණ වෙනවා. දැනගෙන කළොත්, නොදැන කළොත් එකක්වත් වෙන්නේ.
සමතික්ක මාය කියන තැන මාය කියන්නේ මිදී නිදහස් වෙනවා නම් සමතික්ක පැහැදිලි කර
සමතේනුත් ඉක්මවා, සමතේ ඉක්මවා මිදී නිදහස් වීම සමතික්ක මාය. සමතේදි අර මා උනේ නැහැ. තේරුණාද? ඒකත් වීතික්කමයි. දැන් වචන තුනක් තියෙනවා. අවිතික්කම, වීතික්කම, සමතික්කම. තේරුණාද? මේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකේ හැම දෙනකටම ත්‍රිපරිවට්ටයක්. සමතික්කම, අවිතික්කම, වීතික්කම. වීතික්කම තමයි සියලු පුදඥාන පුද්ගලිය. වීතියක් හදාගෙන පාරක් හදාගෙන යනවට කියනවා වීතික්කම. අර වැරදි වීතිය අත්හැරීම අවිතික්කම. සමතේ ඉක්මවා වැරදි පාර ඉක්මවා සාමුලින්ම මිදී නිදහස් වන පාර මොකද්ද? සමතික්කමා. ත්‍රිපරිවට්ටේ බොහොම පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා
තියෙනවා. අත්තංගමාය කිව්
අත්ත අංග එතනත් මා. අත්ත අංග මාය. එතනත් තියෙනවා මා. අත්ත කියන්නේ මේ මමත්වෙන් ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා යමෙක් මාර්ගයේ කැමැත්තට අනුව මගේ වසඟේ මගේ ඍචි මනාපය අනුව පාත්තගෙන යනවන ඒක අත්තංග. ඒකෙ මිදි නිදහස් වීම අත්තංග මාය. ඒකෙ මිදි නිදහස් වීම මොකින්ද මිදි නිදහස් වෙන්නේ? අර දුක්ක දෝමනස්ස සමතිකමය ශෝක පරිදේව දුක්ඛ දෝමනස අත්තංගමය.
වාස දීර්ඝායස වේවා.
දැන් දුක්ඛ දෝමනස අත්තංගමය ශෝක පරිදේව සමතිකමය. ඒ කියන්නේ දුක්ඛ දෝමනසයි ශෝක පරිදේවයි මේ අපි වචන හැටියට ගත්තට එකක් නෙමෙයි. එක අර්ථයක් නෙමෙයි. මේකේ දෙක තුන හතරක් මේක. ශෝක පරිදේව කියන්නේ දෙකක්. දුක්ඛ දෝමනස්ස කියන්නේ අවශ්‍යක. ඒ නිසා දුක්ඛ දෝමනස්ස අත්තංගමය ශෝක පරිදේව සමතික්කමයි.
ගෞරවණීය අරහතුන් වහන්සේ භාවනා මධ්‍යස්ථානික කියලා දුන්න ආනාපානසති භාවනාව කරන්න ඉස්සෙල්ලා මේ සති නිවේතක් ගන්න කියලා.
මොකක් ගන්න කිව්වක්? විටමින් එක?
සති නිමිත්ත කියලා එක.
ඈ?
ආ සති නිමිත්ත කියලා එක.
ආ සති නිමිත්ත.
ඉතින් ඒක දන්නේ නැහැ
මොකක්ද කියලා. ඔව් ඒක හොඳයි ගත්තොත් නම්.
දන්නේ නැහැ. ඔබ හන්දේ අදහස් දැනගෙන ගත්තා.
කිව්වේ නැද්ද? විග්‍රහ කළේ නැද්ද? මොකද්ද?
දන්නේ නැහැ සර් කියලා දුන්නේ නැහැ මොකවත්. හම්දරට.
අහන්න එපායි.
ඔබ හන්දේ අදහස් දැනගන්න
කතා. සති අසති කියලා වචන දෙකක් තියෙනවා. තව ඉස්සරහදී අපි විග්‍රහ කරනවා. සති කියන වචනෙන් කියන්නේ මොකද්ද? අසති කියන වචනෙන් කියන්නේ මොකද්ද? දෙපැත්ත. සති කියන වචනේ සති සම්පඤ්ඤ හෝති. ඈ සති සම්පඤ්ඤතාවය කියලා එකක් තියෙනවා. සති කියන්නේ හේතුඵල ධහමට බහාගලපා බැලීමත් ණය විනයට සසඳා බලා යමක් ක්‍රියාත්මක වචනයක් කතා කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් සිටිවිල්ලක් සිටිනවා නම් ඒක සති සම්පඤ්ඤාඥ කාර්යය හොත. ඒක සතියෙහි පිහිටා කටයුතු කිරීමක්. හේතුඵල ධහමට බහා ගලපන්නේ නැතුව ණය විනයට සසඳන්නේ නැතුව ප්‍රිය දේට ඇලීමෙන් අප්‍රිය දේට ගැටීමෙන් කටයුතු කරනවා නම් ඒක අසති. එතකොට මේ සති නිමිත්ත නෙමේ නිමිත්ත සතියේ කියන එකයි එන්නේ. ඒ කියන්නේ අපිට ඇහෙන් දැක්ක රූප නිමිත්ත අපි හේතුඵල ධහමට බහාගල්පා බලන්න ඕන. ණය විනයට සසඳා බලා ඒක දිගේ අපි අර නිමිත්ත දිගේ සංචේතනා පවත්වනවද සම්පස්ස වෙනවද සංකාර කරනවද කියන එක එහෙම නැත්නම් ඒව අත්තරිනවද කියන එක අපි තීරණයක් ගත යුත්තේ සති සම්පඤ්ඤකාරීව සතියෙහි පිහිටා. ඒකට උපකාරවන ඉන්ද්‍රිය ධර්මයක් අපි තුල තියෙනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය කියන්නේ? සති ඉන්ද්‍රිය. දැන් පෘථග්ජන පුද්ගලයෙක් තුල ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිද්දෙක් හෝ මහණ වුණාට හෝ ගිහියෙකුට හෝ මේ සති ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ සද්දා ඉන්ද්‍රිය එනකම්. දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් තව ඉස්සරහට මේවා සියලු දේ විග්‍රහ කරනවා. දැන් මනීන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මනීන්ද්‍රිය කියන ඉන්ද්‍රියවත් පෘථග්ජන පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ මන ආයතනය. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ?
මන ආයතනය.
දැන් ඇහැ ආයතනයක් හැටියට, චක්ක ආයතනය, කන ආයතනය, සෝත ආයතනය, ගාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. ආයතනය කියන්නේ මොකද්ද? අහක යන කුණු කිලුටුදී ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටක්. අලුතෙන් කුණු කිලුටුදී එකතු කරගන්නවා නම්, අහක යන කුණු එකතු කරගන්නවා නම් ඒවා ආයත. දැන් මේ රටේ තියෙන ආයත, බැංකු ආයතනේ තියෙනනේ, බැංකුවල වැඩ කොන්න ඇඉන්නවා නම් මේ තරහ වෙන්න එපා මායක. ඔය අනුන්ගේ සල්ලි එක්කව කරගෙනයි බැංකු ආයතනේ, නැතුව බැංකුවේ සල්ලි නැහැ. කාගේ සල්ලිද ඔය? ඈ, ඒක නිසා ඒකට කියනවා බැංකු ආයතනය. ඒ වගේ තමයි අපි ගාවත් ඔය දේවල් නැහැ. අපි මේ අහක යන කුණු ගොඩවල් තමයි ඔය ඇහෙන්, චක්ක ආයතනයෙන්, සෝත ආයතනයෙන්, ගායන ආයතනයෙන්, මේ ආගන්තුකේ උපකිලිට්ටෙන් එන අර ඒවා එකතු කරගෙන අපි අපේ ඇතුළට දාගන්න. නමුත් යම්කිසි පුද්ගලයෙකුට හේතුඵල දහමට බහගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න දැනගත්තොත්, පුරුදු වුණොත් මේ ආයතන කියන ඒවා ඉවත් වෙලා නැති වෙලා, ඒක දැන් හෙට වෙනකොට ඒ ආයතන නැති වෙලා ඉන්ද්‍රියන් නැති වෙන හැටි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කිරීම කරලා තියෙනවා. ඒක පිළිසහ කරනවා. ඒ නිසා අර චක්ක ආයතනේ චක්කු ඉන්ද්‍රිය වෙනවා, සෝත ආයතනේ සෝත ඉන්ද්‍රිය වෙනවා, ගාන ආයතනේ ගාන. මේ ඉන්ද්‍රිය වුණාම ඒක ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. එතකොට අර සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් ආයතන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මක වෙනවා. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? අවසාන වශයෙන් මනීන්ද්‍රිය. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන පුද්ගලයාට පුළුවන් සද්දා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය අතු කරගන්න. කොහොමද? හේතුඵල ධහමට බහගලපා බලා, යෝ ධම්මෝ ණය විනයට සසඳා බලා, සෝ යෝ විනයෝ. ඒකමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ. අර හේතුඵල ධහමට බහගලපා බැලීම තමයි ආතාපි සම්පජානෝ සතිමා. සම්පජානෝ සතිමා, සංප්‍රජනනය කිරීම වීම සතිමා. හේතුඵල ධර්මයට බහගලපා බලා මා මිදී නිදහස් වෙනවා. මිදී නිදහස් වෙන්නේ මොකින්ද? සංප්‍රජනනය කිරීමෙන්. සම්පජානෝ එක නැවැත්වෙනවා. ඒ නිසා ආතාපි සම්පජානෝ සතිමා කිව්වේ හේතුඵල ධර්මයට බහගලපා බලා ඒ වැරදි දෙයින් මිදී නිදහස් වීම සතිමා. ඒ වගේම විනය්‍ය ලෝකේ ණය විනයට ගලපා බලා, සසඳා බලා වැරදි දෙයින්, ණය වෙන දෙයින් මිදී නිදහස් වීම කුසලය පූර්ණේ වීමක්. ඒක නිසා මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ ඔය සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය තුනම මතුවෙන්නේ මෙන්න මේ හේතුඵල ධහමට බහගලපා බැලීමත්, ණය විනයට සසඳා බැලීමත් යමෙක් තේරුම් ගන්න ගත්ත දවසට. ඒ තේරුම් ගත්ත දවසට ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයක්, සම්ම දක්ඛාතා කියන දෙවෙනි පියවරත්, සම්මා දිට්ඨි කියන තුන්වෙනි පියවරත් පූර්ණ කරගන්න. එනිසා මේ පියවර තුනම ධම්මෝ සම්දිට්ඨිකෝ, සම්ම දක්ඛාතා, සම්මා දිට්ඨි පියවර තුනම හිත පිරිසිදු වීමක් ඇතිවන අවස්ථා තුනක්. ඒක සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ධර්ම පහක්. ඔබ හැමගේ යටපත් වෙලා තියෙනවා. ඔය තියෙනවා. කොහෙද තියෙන්නේ? යටපත් වෙලා තියෙන ඔය ඔය බම්බයක් වම්මන වූ ශරීර කූඩුව තුල තියෙන මනෝමය කාය තුල ඔය ඉන්ද්‍රයන් තියෙනවා. ඔය වැහිලා, මෝහ වෙලා, යටපත් වෙලා. මොනවද වැහුනේ? යටපත් උනේ රාගයෙන්, ප්‍රිය දේට ඇලීමෙන්, ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටීමෙන්, මානයෙන් මෝහයෙන් මුලා වීම. වැරදි වැනි. ඒක නිසා දැන් ඔබ නවත්වුවට පස්සේ අර සතිමා කියන தத்துவයෙන් පිරිසිදු වෙනවා. ඒකයි සති සම්පජානකය. ඒක කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා අසත්‍ය.
අවසරයි අතිගෞරවනීය හරිතන් වහන්සේ. මට අසාධන ගන්න කැමති අනුෂ්‍ය ඒ එලා උපදින ප්‍රහාණය කරත් දීර්ඝ කාලින ගතියක් නිසා අනුෂ්‍ය ඇති වෙන ඒ අවස්ථාවදී
ඒ ගති දැන් මේ අංගුත්තර නිකායේ සූත්‍ර 10ක් තියෙනවා. ගති කියන සූත්‍ර අන්තිමට තියෙනවා න ගති සූත්‍රය. මේ ගති නැති වෙනවා. න ගති දැන් ගති සුගති දුගති විගති අවිගති නගති අනගති තියෙනවා. ගති විග්‍රහ කරලා තියෙනවා සූත්‍ර 10. දැන් ඔය ගති නැති කරන්න නම් අපි අනුසය දවස් 7ක් තුල අනුසය නූපදුන නගති කියන தத்துவයටපත් වෙනවා. ගති කියන්නේ මේ දීගංවා දීර්ඝ සංසාරයක් පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත හිත ඒ ගති වලින් පදම් කරගෙන පුහුණු කරගත්ත ගති. ගති තියෙන ගති තියෙන්නේ තුනයි. මොකද්ද ගති තුන? රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. මේ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති වලට අමතරව ඒවා ගති පුරුදු. ඊට අමතරව පුද්ගලයෙක් තුල තියෙනවා හුරු පුරුදු. ඒව නැති කරන්නත් බෑ, නැති කරන්න ඕනෙත් නෑ නිවන් දකින්න. අරහත් වෙන්න. අරහත් වෙන්න කරන්න ඕන ගති තුන නගති කිරීම. රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. හැබැයි මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති තුනට ගති තුන දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන තව ධර්මතා තුනක් තියෙනවා. ඒවට කියනවා පපංච ධර්ම. ඒවට කියනවා පපංච ධර්ම. පපංච ධර්ම කිව්වේ පපඩම් වගේ හිත කුම්භවන, පුරවන හිස් ධහම. පපංච ධර්ම තුනක් තියෙනවා. මොනවද පපංච ධර්ම තුන? මාන, දිට්ඨි, අවිද්‍යාව. එතකොට අර ගති තුනට උපකාර කරන්නේ මේ පපංච ධර්ම තුන. ගති තුන නැති කරගත්තොත් පපංච ධර්ම අහෝසිවන බව අර මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගති නැති කරගත්තාම රාගක්කයෝ රාග ගතිය කපලා දැම්මහම, ද්වේෂක්කයෝ ද්වේෂ ගතිය කපලා දැම්මහම, මෝහක්කයෝ මැනීම වැරදි මැනීම කපලා දැම්මහම නිවන නිබ්බාන. හැබැයි ඉතුරු වෙනවා තව කොටසක්. මොනවාද ඉතුරු වෙන්නේ? දැන් ගති පුරුදු තුන කපලා දැම්මු. ඉතුරු වෙනවා තව තුනක්. මොනවාද? තුනක් නෙමේ, තව හුරු පුරුදු ඉතුරු වෙනවා.
සංසාර පුරුදු.
අරහතුන් වහන්සේ වක්කඩෙන් පැන්නේ මොකද? ඒක හුරු පුරුද්දක්. ඒක ගති පුරුද්දක් නෙමෙයි. දැන් අපි කෑම කන්නට පෙර අත හොදගන්නේයි. ඒක හුරු පුරුද්දක්. ඒක යහපත් පුරුද්දක්. ඒව පවතින ඕන. ඒක නිසා අර ගති පුරුදු නැතිවීමත් සමග වැරදි පුරුදු සියලු දේ අයින් වෙනවා. හොඳ යහපත් නිවැරදි පුරුදු හුරු පුරුදු හැටියට ඉතුරු වෙනවා. හැබැයි සමහර අරහතුන් වහන්සේලා ගාව ඒ වගේ වැරදි පුරුද්දත් ඔය වක්කඩෙන් පැනීම වගේ අර බොහෝ අයට දැන් සමහර අරහතුන් වහන්සේලා මේ තුච්ච පොඩිල වගේ කතාවල් කිව්වා. ඒවා මොනවාද? හුරු පුරුදු මිසක් ගති පුරුදු නෙමෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහෝ විට මෝග පුරුෂයා කියලා නිග්‍රහ කළා. නිවට්ට කළා, නිග්‍රහයටපත් කළා. බුදුහාමුදුරුව බොහෝ තැන්වලදී වැරදිදේ දැක්කහම යම් යම් පුද්ගලයෝට නිග්‍රහ කළා. තැන් ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුව කියලා තියෙනවා, අරිට්ඨ සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුව කියලා තියෙනවා, නිග්‍රහයටපත් කළා තියෙනවා. ඒ පුද්ගලයන්ව විවේචනය කළ පුද්ගලයන්ව නෙමේ විවේචනය කළේ පුද්ගලය කරපු වැරදිද. ඒ නිසා අද වුණත් සමාජයේ සමහර විට සම්මතයෙන් මහණ වෙලා සමාජ සෝදනයක් සඳහා සමාජ සේවයක් සඳහා මේ නිවන වහන දේවල් හරි කියලා කියා දෙන පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒක යහපත් බව බැලූ බැල්මට පෙවුනට නිවන වහනවා නම් ඒක වැරදි. අපි ඒවා නිවන නිග්‍රහයට පත් කරන්න ඕන. ඒ වැරදි බව පෙන්වන්න ඕන. ඒවා වැරදි බව පෙන්වා නොදුන්නොත් අනිකුත් ලෝකයා අර හරි කියලා ප්‍රියයි මනාපයි කියලා ඔහේ පින්කම් කර කර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න යනවා මිසක් මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදීවත් මේක කරගන්නේ නැහැ. ඉතින් ඒක තමයි කරුම උරුම වෙන කරු.
දීර්ඝාශිවි වාසමි.
දැන් තව එක කාරණයක් කියන්න ඕන. දැන් මේක හොඳට කවුරු තේරුම් ගන්න ඕන. දැන් මේ පින්වතුන් අපි දැන් මේ අවසාන වශයෙන් මේ ධර්ම දේශනාව අවසන් කරලා අපි අර සියලු දෙනාට පින් අනුමෝදන් කරා. පරදත් වූ ජීවීන්ට ඉදම් මේ ඥාති එත්තාවතා චම්මේහි මේ වගේ ගාථාවක් කියලා පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා. මේ වගේ අවස්ථාවල දැන් මේ අලුතෙන්ම ආපු පින්වතුන් වැරදියට මෙහෙම ඒ වගේ ඒ පරදත් වූ ජීවීන්ට දෙවියන්ට භූතයන්ට පිරේතයන්ට වගේ සියුම් ශරීරයක් තියෙන අයට පින් දෙනකොට පින් පවරනකොට පින් අනුමෝදන් කරනකොට මෙහෙම අත මෙහෙම කරලා පින් දෙනවා. අංජලීකරණය කරලා පින් දෙනවා. ඒක වැරදි පින්වතුන්. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔය සියලුම භූතයන්ට පිරේතයන්ට දෙවි දේවතාවුන්ට පරදත් ජීවීන්ට ඒ වගේ අයට තියෙන්නේ ඉතාම සියුම් ශරීර කූඩුවක්. හැබැයි ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි ඉතාම සියුම්. අපිට තියෙන්නේ ඕලාරික ශරීර කූඩුවක්. අපි මේ ඕලාරික කය පාවිච්චි කරලා ඒ වගේ අයට පින් දෙනකොට අපි බැරි වෙලාවත් මෙහෙම ඇඟිලි දික් කරලා මෙහෙම පින් දුන්නොත් මේ ඇඟිලි 10න් අර තුන්සිත පැහැදෙනකොට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවතින නිසා පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට මේ ඇඟිලි 10න් ගෑස් ලාම්පු 10කින් කිරණ ශක්තියක් විහිදෙනවා වගේ තමන්ගේ මුළු ශරීර කූඩුවේම තියෙන අර අනුමෝදන් කරන ශක්තිය ගෑස් ලාම්පු 10කින් වගේ ශක්තියක් කිරණයක් පිට වෙනවා. මේ කිරණ ශක්තිය ඊටාම බලවත් වෙනවා තමන්ගේ හිත තුන්සිත පැහැදෙන අවස්ථාවේ. ඒ කිරණ ශක්තිය සුදු කිරණ ශක්තියක් වුණත් ඒ කිරණ ශක්තිය අර සියුම් ශරීර තියෙන පරදත් වූ ජීවීන්ට, භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවුන්ට දරන්න බෑ. එයට පිංගන්න බෑ. ඒක තරන්න බෑ. ඒක නිසා අපි ඒ කිරණ ශක්තිය එයට නොවදින ආකාරයට මෙහෙම අත මෙහෙම කරලා අපි පින් දෙන්න ඕනේ. අර එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් ගාථාව කියන එකත් ඒ වගේම ඉදම් මේ ඥාති කියලා මේ වගේ ඥාතීන්ට පරදත්ත උපජීවීන්ට පින් දෙනකොටත් ඒ වගේ දේවල් කරනකොට අර සියුම් ශරීර තියන අයට පින් දෙනකොට පින් අනුමෝදන් කරනකොට අපි අත මෙහෙම තියාගන්න ඕන එක්ක පාත් කරන්න ඕන එක්ක ඇඟිලි දික් කරන්න හොඳ නෑ. ඇඟිලි දික් කරවිත්තේ අපි දැන් ඕලාරික කයක් තියෙන මෞදි මෞපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ශ්‍රමණ බමුණන්ට ඒ වගේ ඕලාරික කයක් තියෙන කෙනෙකුට අපි මෙහෙම අංජලීකරණය කළා වන්දනාමාන කරන්න පුළුවන්. ඒක වරදක් නෑ. ඒක ඒගොල්ලන්ට දරන්න පුළුවන් ඕලාරික කයට. නමුත් අර සියුම් කයට මේ අර ඕපපාතිකව ඉපදුණු ඕලාරික කයක් නැති සියුම් ශරීර තියෙන අයට අපිට එහෙම ඇඟිලි දික් කරලා අංජලීකරණය කරලා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න බෑ. ඒගොල්ලන්ට පින් ගන්නත් බෑ. මේක තේරුම් ගන්න ඕන. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ උරා කුහුඹියාගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම සියලු දෙනාගේ ශරීර කූඩු වලින් විශේෂයෙන්ම මනුස්සයන්ගේ ශරීර කූඩු වලින් කිරණ ශක්තියක් විහිදෙනවා. මේක බුදුහාමුදුරුව දේශනා කරා. මේ ශරීර කූඩුවේ කිරණ ශක්තිය දැන් අද වන විට නවීන විද්‍යාවෙන් මේක හොයාගෙන තියෙනවා. ඕරා කියන වචනේ ඕරාවක් තියෙනවා. හැම කෙනෙකුගේම ශරීර කූඩුව තුළින් මෙතන මේ ඉන්න බිම ඉන්න කූඹියාගේ ශරීරයෙන් ඕරාවක් කිරණ ශක්තියක් ඒ කූඩුවේ ඉන්න ඒ මනෝමය කාය තුළින් ඒ අවස්ථාවේ තියෙන ඒ කිරණ ශක්තිය පිට කරනවා. ඒ නිසා සියලු විශේෂයෙන්ම සියලු මනුස්සයන්ගේ ඒ මනුස්සයාගේ ප්‍රමාණයට කිරණ ශක්තියක් පිට වෙනවා. මේක දැන් අද වෙනකොට නවීන විද්‍යාවේ ඕරා මැෂින් එකකින් එක පොයින්ට් එක එක අවස්ථාවක එක පොයින්ට් එක කිරණ ශක්තිය පමණක් මනින්න පුළුවන් ඒ ඕරා මැෂින් එකේ. නමුත් යම්කිසි කෙනෙකුට මගපල ලැබුවාම අරහත්ත්වයට පත් වුණාම මේ ශක්තියක් ලැබෙනවා. ඒ සියලු මිනිස්සුන්ගේ සියලු සත්වයන්ගේ සියලු භූතයන්ගේ සියලු දෙවියන්ගේ සියලු ප්‍රේතයන්ගේ සියලු අර උපපාතිකව ඉපදුණු සියුම් ශරීර තියන අයගේ ඕරාව ශරීර කූඩුව බලන්න. ඉතින් ඒක නිසා මේ ඕරාව දැකීම බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවහම මේ මගඵල ලබාගත් කෙනෙක් දැන හඳුනාගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම කීපයකින් මේක දේශනා කළා. ජබ්බිසෝදන සූත්‍රයේ ඒ වගේම ඔය ඕරාව විග්‍රහ කරපු ත්‍රිමාන චතුර්ථමාන සූත්‍රවලත් දේශනා කරලා තියෙනවා. චතුර්ථමානයකින් මාන කියන්නේ දැන් මේක එක එක පුද්ගලයාට තියෙනවා මාන. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට තියෙන්නේ ද්විමාන, two dimensions. Two dimensions වලින් ඉස්සරහට යන්න කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට බෑ. Three dimensions ත්‍රිමාන තත්වයට පත් වෙනවා. අර නෙක්ඛම්ම, නිකාමලාභී, අකුසලලාභී, අකිච්චලාභී, ධානලාභී වුණා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම අර චතුර්ථමාන four dimensions වලින් ඕනම දෙයක් සියුම් ශරීරයක් ඒ ඕරයක බලන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට තියෙනවා ෂඩ්මාන six dimensions. ඒක නේ අර ෂඩ් අසාධාරණ ඥාන තියෙන. ඒක නිසා දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැම කෙනෙකුටම අරහත්ත්වයට පත් වූ පූර්ණ කරගත්ත හැම කෙනෙකුටම චතුර්ථමාන four dimensions වලින් ඕන පුද්ගලයෙක් දිහා ඕන ද්‍රව්‍යයක් වස්තුවක් පුද්ගලයෙක් කෙනෙක් දිහා බලන්න පුළුවන්. ඒ අනුව ඕරයක මනින්න බලන්න පුළුවන්. ඕරයකේ වැදගත් වෙන්නේ වෙනස් වීම. මේ ඕරයක නිතරම වෙනස් වෙනවා පුද්ගලයාගේ. දැන් පුද්ගලයාව අපි නිකන් ප්‍රියමනාප දෙයට රාගයෙන් සිට ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා නම් අඩුගානේ මේ ධම්ම රාගයක් හරි තියෙනවා නම් ඒ ඕරයක ඒ රාගී ඕරයකට අදාළව වර්ණයක් Taman තුලින් පිට වෙනවා. ප්‍රියමනාප දෙයට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් දකින ආහන විඳින අර අරමුණ අනුව අර ඕරයක අර වර්ණය වෙනස් වෙනවා. එනිසා ඒ පුද්ගලයා තුල වර්තමාන මොහොතේ තියෙන්නේ රාගී සිතක් නම් අර කිරණ ශක්තිය ඕරා ශක්තිය අමුතු තද කොළපාට වර්ණයක් අර ඕරයකේ පිට වෙනවා. අර කිරණ ශක්තිය කොළපාට තද්දම තද කළු නිල් කොළ කියන්නේ නිල් සහ කොළ අතර තියෙන කළුම කළු ඕරයකක් ඒ පුද්ගලයා තුල ඒ රාගී තත්ත්වයේ තදනම් තියෙනවා. රාගී තත්ත්වයේ ටිකක් තුනී නම් ඒ කොළපාට නිල් පාට තියෙනවා නමුත් ඕරයක ඉතර තද නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා තුල තියෙන්නේ මේ මොහොතේ ගැටීමක් නම් ද්වේෂයක් නම් වෛරයක් නම් ඒ ඕරයක අර තද කුණු අඳුරු ලේ පාට ඕරයකක් පිට වෙනවා. ඒ ඕරයක වර්ණය මනින්න පුළුවන්. අර චතුර්ථ මානෙන් බලනකොට මේ ඕරයක පේනවා. ඒ නිසා ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මේ කියන දේ නොගැලපෙන නොපෑහෙන නොතියෙන පුද්ගලය තුළ යම් ගැටීමක් තියෙනවා. එහෙම දැන් ඊයේ පෙරේදා ධර්ම දේශනා කරනකොටත් යම් යම් පුද්ගලයන්ට මේක ගැටෙන තත්ත්වයක් ආවා. මේක අහනකොට ද්වේෂයක්. එතකොට අර ඕරයක තද අඳුරු කුණුලේ කිලුටු පාට ඕරයකක් තියෙන නිසා පේනවා. බැලුවොත් අවධානය ඒ පුද්ගලයාට මේක ගැටීමක් මිසක් මේ ධර්මයේ තේරුම් ගැනීමට එක බාධාවක්. එනිසා ඕරයක අඳුරු තද අඳුරු තද දුඹුරු කුණුලේ පාට ඕරයකක් ඒ පුද්ගලයා තුළ ඒ මොහොතේ අර ද්වේෂයක් ආපු මොහොතේ තියෙනවා. ඒ වගේම වැරදිසේ මෝහයෙන් මානියෙන් වැරදි මනිනවා නම් අර අඳුරුම අඳුරු කහපාට ඔය අන්තිම විදියට කිලුටු වෙච්ච සිවුර කහ සිවුරක් තියෙන අන්න ඒ වගේ කහ පාටක් අර මෝහයෙන් මානයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ ඒ මොහොතේ ඒ මෝහයෙන් මානයෙන් කටයුතු කරන මොහොතේ අර ඕරයකේ වර්ණය ඒ වගේ. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් මේ ධර්මය අහනකොට මේක තේරුම් ගත්තට පස්සේ අර අලෝභ අදේශ අමෝහ කියන තත්ත්වය නම් හිතේ තියෙන්නේ හිත පිරිසුදු නම් තුන් සිත පහදාගෙන නම් සිතේ කුසලස්ස උපසම්පදා තත්ත්වයේ තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ඕරයක ශ්වේත වර්ණයි. බොහොම පිරිසිදු සුදු කිරණ ශක්තියක් ඒ පුද්ගලයාගේ හිතෙන් නිකුත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ ඒ ඕරයක ඒ මොහොතේ මොහොත විනාඩියෙන් විනාඩිය අර චිත්තක්ෂණයක් වෙනස් වීමත් සමග අර ඔය පාටවල් තුනට පෘථග්ජන පුද්ගලයෙකුගේ තුන නෙමේ හතරට යන්නේ ඉඩ තියෙනවා. හිත පිරිසිදු නම් මේ වගේ වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණොත් ඒ සෝතාපට්ටි ඵලයට පත්වීමත් සමග සම්මාදිට්ඨියට පත්වීම නිසා අර දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති වූ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වූ නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන දෘෂ්ටිගත වීමෙන් ඉවත් වුණු නිසා ඒ පුද්ගලයාගේ ඕරයක ඊට වඩා වෙනස් වෙනවා. ඒ ඕරයක සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ අර ෂඩ්වර්ණ රශ්මිමාලාවක බොහොම මූල අවස්ථාව මූලික අවස්ථාව හැටියට ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාව හඳුනා ගන්න පුළුවන්. නැවත සකදාගාමි ඵලයට පත් වෙනකොට ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාව ඒ ඌරයක ටිකක් දීප්තිමත් වෙනවා. අනාගාමි ඵලයට පත් වුණාම අර කාමරාග පටික සහ මුලින්ම ඉවත් වීම නිසා න ආගාමි වීම නිසා අනාගාමි ඵලයට පත් වූ පුද්ගලයා තුළ ඒ ඌරයක අරිට වඩා හුඟක් පිරිසිදුව දීප්තිමත් වෙනවා. අරහත් ඵලයට පත්වීමත් සමග මේ ඌරයක ෂඩ්වර්ණ රශ්මි මාලාව ඉතාම පිරිසිදුව ඉතාම පාරිශුද්ධ තත්ත්වයෙන් ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාවක් ඒ පුද්ගලයාගේ ඌරයක හැටියට නිකුත් වෙනවා. මේ අනුව බුදුහාමුදුරුව අර චතුත්ථමාන සූත්‍රයේ මේක මේ ඌරයක අනුව බලන හැටි ලකින්න පුළුවන් හැටි ජබ්බිසෝධන සූත්‍රයේ චතුසුවාහාරේසු හැටියට කෙනෙක් මගඵල ලැබුවා නම් කෙනෙක් ඒ ලැබූ මගඵලය පේන බලන්න දකින්න තව කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක තමන්ගේ හිතේ පිරිසිදු බව ඇති කර ගැනීම නිසායි අර ඌරයක පිරිසිදු වෙන්නේ. තමන්ගේ හිතේ කිලුටු බව ඇතිවීම නිසායි අර කළු කිරණ විස කිරණ ශක්තියක් කිලුටු කිරණ ශක්තියක් අර තද කළු මේ කොළ පාට නිල් පාට රාගය නිසා අර තදලේ කුණුලේ පාට ද්වේෂය නිසා අර බොහොම අඳුරු කහ පාට අර මෝහය නිසා කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඒක එක දිගට පවතින්නේ ඒක පෘථග්ජන පුද්ගලයාගේ හිතේ නිතරම අර පාටවල් ඌරයක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා හිත පිරිසිදු වූ අවස්ථාවක දැන් මෙතන මේ බණ අහන බොහෝ දෙනෙකුගේ අර ශ්වේත වර්ණ සුදු කිරණ ශක්තියක් පිට වෙනවා. නමුත් ඉඳලා හිටලා එක්කෙනෙකුට දෙන්නෙකුට මේ මම කියන දේ තමන් ඉගෙන ගත්ත දේට නොගැලපුණාම සමහර විටක මොකක් හරි තමන්ට නොගැලපෙන වචනයක් අහන්න ලැබුණාම ගැටුමක් ඇති වුණාම එක පාටම ඔය ඌරයක එක පාට අර කුණුලේ පාට ඌර එකක් අර ගැටීම නිසා පිට වෙනවා. ඒක නිසා එහෙම පුද්ගලයෝ මේ ඉන්නවා. නමුත් අපි ඒ පුද්ගලයන්වත් මේක ඒ පුද්ගලයන්ගේ අර දෘෂ්ටිගත වීම නිසා අර මේ වැරදක් අර මැනීම වැරදි නිසායි මේ වගේ ඌර එකක් නිකුත් වෙන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම බලන්න ඕන තමන්ගේ හිත පිරිසිදු නම් තමන් මේ විශ්වයට අර නිකුත් කරන කිරණ ශක්තිය ඕරයක පිරිසිදුයි එක කාටත් යහපත්. අර වැරදි කිරණ ශක්තියක් තියෙනවා නම් අර තද කළු කොළ නිල් පාට ඒ වගේම අර අඳුරු ලේ පාට අර කහ පාට ඒ කිරණ ශක්තිය මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූතවලට විස කිරණ විකිරණ ශක්තියක් කළු කිරණ ශක්තියක් කිලුටු වෙන කිරණ ශක්තිය. ඒක නිසා ඒක තමන් නිකුත් කරනවා නම් ආපහු තමන්ට කරුමෙ ලෙස උරුම වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන අපිට මේ විශ්වයට සුදු කිරණ ශක්තියක් එහෙම නැත්නම් අර ෂඩ්වර්ණ රශ්මිමාලා කිරණ ශක්තියක් නිකුත් කරන්න පුළුවන් නම් ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරටම ඒක යහපත්. ඒක පිරිසිදුයි. ඒක සිතක් ඡාන්තියක් සාහනයක්. ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කිව්වේ ඒකයි. සත්‍ය ක්‍රියා බලය. ඒක නිසා අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම වෙලාවෙම තමන් තුළින් වැරදි කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඒ වගේම වීතරාගී වීතදේශී වීතමෝහී කියන තත්වයෙන් කටයුතු කරනකොට තමන් තුළින් මේ විශ්වයට යහපත් සුදු කිරණ ශක්තියක් හෝ අර යහපත් ෂඩ්වර්ණ රශ්මිමාලාවක් හෝ තමන් තුළින් නිකුත් වෙන බව සියලු දෙනාම නිවැරදිව තේරුම් ගත යුතුයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම අහන ප්‍රශ්නය මේ දැන් සෝතාපන්න ඵලයට පත්තුණු කෙනෙක් ආත්ම හතයිලු උපදින්නේ පොත්පත්වල සඳහන් වෙනවා.
කොහෙද පොත්පත්වල කොහෙවත් පොතක නැහැ. වැරදි විදිහට අර්ථකථනය කළා. තියෙන්නේ මොකද්ද? නතේ බවං අට
මනාදී අන්ති.
නතේ බවං කිව්වේ ඔය නතේ ಜಾති කියන එක හදාගන්නේ. දැන් බවපච්චයා ಜಾති කියන එක අමතක වෙලා. බව හතයි කිව්වනම් හරි බව කියන්නේ බීජ හතයි උදුරා දැමිය හැකි උදුරා දැමිය යුතු බීජ හත බුදුහාමුදුරුව ලුණු කැට හතකට උපමාව දැක් ලුණු කැට දිය වෙලා යනවනේ ඒව නවතින්න අටවෙනි බවක් නැ බව හතක් උදුරන්න තියෙනවා තව මේ බව හත උදුරන්නේ කොහොමද දැන් සෝතාපට්ටි මාර්ගයෙන් ඵලයටපත් වුනහම බව අටෙන් එකක් උදුරලා ඉවරයි ඒකයි සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයාට තව උදුරන්න තියෙන්නේ බව හතයි සෝතාපට්ටි භවෙන් ඉදිරියට යනකොට එක බවක් ඉදිරිනවා සකදාගාමි මාර්ග භවෙන් මාර්ගයටපත් වුනහම තව බවක් ඵලයටපත් වුනහම තව බවක් අනාගාමි මාර්ගයටපත් වුනහම තව බවක් ඉදිරිනවා ඵලයටපත් වුනහම තව බවක් ඉදිරිනවා අරහන්ත මාර්ගයෙන් 6 වෙනි බව අරහන්ත ඵලයෙන් 7 වෙනි බව උදුරා දෙමි. එනිසා මේ අපි කරන්නේ බව උදුරා දෙමීම. බව කියන්නේ මොකද්ද? රාග බව, ද්වේෂ බව, මෝහ බව. පැවැත්ම උපකාර පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නේ බව. සම්භවං සම්භූතං බව. මේ බව කය කිරීම තමයි බික්කු කියන්නේ. එතකොට මේ බව පියවර හතකින් කය කරන්න පුළුවන් වෙනවා සෝතාපට්ටි ඵලයට පත් වූ උත්තමයන්ට අටවෙනි බවක් කපන්න කය කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි නතේ බවං අට මන්නානි. අද මේ බව සහජාති කියන එක විකෘති කළා. විනාශ කළා. වෙනස් කළා. කොහොමද? බව කියන එක වෙනස් කළේ යන්නත් දාලා. දැන් බව නෙමේ තියෙන්නේ. දැන් බවය ඒ බවය මේ බවය පෙර බවය මතු බවය මේ බවය. නමුත් ඒක වැරදි. බව කියන්නේ අපිට දැන් තරහක් දැන් මේ මොහොතේ ඉවර මතු වෙනවා නම් අලුතෙන්. ඒක මොකද්ද? තන් ඒක ද්වේෂ බව. තණ්හාවක් ඇති වෙනවා නම් තණ්හා බව. අර බීජයක් මතුවට පැල කරන්න පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන බීජයක් අලුතෙන් සකස් වීම බව. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන බවපච්චයා ජාති කියලා ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද ධර්මයේ පැහැදිලිව කිව්වත් මේ බව සහ ජාති පටලවාගත්ත පුද්ගලයෝ පොත් ලිව්ව පුද්ගලයෝ මේ බව ජාති දෙක වෙන් කරලා තේරුම් ගන්න බැරුව අද ඔය ආත්මහතයි කියලා තියෙනවා. ආත්මහතක් නෙමේ බව හතයි. අටවෙනි බවක් නෑ කපන්න බව හතයි තියෙන. නතේ බවං අට මන්නාදිය. එහෙමයි තියෙන්නේ. ඒ වගේම නතේ බවං අට මන්නාදින් කියනද ඒ වගේම සත්තුක්කත් පරමං කියලා සූත්‍රයක් තියෙනවා. කෙත් හතයි තියෙන්නේ. මේවා කෙත් පිං කෙත්. ඒක නිසා සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා අර කාම ලෝකවල මේ හතර අපාය හෝ අසඤ්ඤතල් වලට හෝ යන්නේ කෝලංකෝල ඒ කියන්නේ එක්කෝ මනුෂ්‍ය ලෝකේ එක්කෝ සම්මාදිට්ඨික දෙවියෙක් හැටියට දිව්‍ය ලෝකේ අර කෙත් සතක ඉපදෙනවා. ඒ කෙත් සතේ සමහර විටක මේ දවසකිනුත් ඉවර කරන්න පුළුවන් බව හත කපන්න පුළුවන්. ඒ වගේම යම් කිසි උපත් ගාන උපත් දැන් ජනවසභ සූත්‍රයේ කියලා තියෙනවා බිම්බිසාර රජුරුව සෝතාපට්ටි ඵලයට පත් වුණා. සෝතාපට්ටි ඵලයට පත් වුණේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු දෙකහමාරක් විතර යනකොට තමයි තිරෝකුඩ සූත්‍රය දේශනා කළා. බිම්බිසාර රජුරවන්ට ධර්මයේ දේශනා කළාම සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේ බිම්බිසාර රජුරුව අර පුතා විසින් ඝාතනය කළා. ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ බිම්බිසාර රජුරුව ඊගාවට මිනිහෙක් වෙලා අර දේවහෙළේ තිබීටපු බිම්බිසාර රජුරුව යක්ෂහෙළේ යක්ෂගෝත්‍රිකයෙක් හැටියට ජනවසභ කියන නමින් ඉපදුනා. ඊට පස්සේ මේ ජනවසභ යක්ෂගෝත්‍රිකයා අවුරුදු 25කට විතර පස්සේ බුදුහාමුදුරුව ජේතවනාරාමයේ වැඩවාසය කරනකොට මේ යක්ෂ ගෝත්‍රික ජනවසභ බුදුහාමුදුරුව හම්බ වෙන්න ආවා. මේ ජනවසභ සූත්‍රයේ තියෙනවා මේ ජනවසභ නැවත 14 වරක් මේ සෝතාපට්ටි ඵලයේ මීලා ඉදිරියට ඵලයකට යන්න බැරුව මේ සෝතාපට්ටි ඵලයේ ජාති 14ක් එක භව තුල තියෙනවා. ඒ වගේම විසාකාවටත් කිව්වා අටවෙනි වරක් අටවරක් මේ සෝතාපට්ටි ඵලයටපත් වූ විසාකාව සෝතාපට්ටි ඵලයෙන් ඉහළට යන්න බෑ. පින් ශක්තිය පුණ්‍ය ශක්තිය උපාදානය කරගත්ත පින්කම් කරලා වැඩි කම නිසා. ඉතින් ඒ වගේ පින උපාදානය කරගත්තත් පින වැඩි වුණත් මේක භව කය කරන්න බැරි වුණොත් තව තවත් ඉන්න පුළුවන්. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙම්ම පටිසෝතගාමි හතර අපායෙන් මිදී නිදහස් වූ කෙනෙක්. එච්චරයි තියෙන වාසි දෙක. කීයටවත් සතර අපාගත වෙන්නේ නැහැ. දෙපලක පමණයි ජාති සෝතාපන්න හැටියට ඉපදෙන්නේ. කොහෙද ඉපදෙන්න පුළුවන් දෙපල? කෝලං කෝල. එක්කෝ කාමලෝක මිනිහෙක් හැටියට, එක්කෝ අර සම්මාදිට්ඨික දෙවියෙක් හැටියට දිව්‍යලෝක. බ්‍රහ්මලෝකෙ ඉපදෙන්න බෑ. හතර අපායේ ඉපදෙන්න බෑ. අසඤ්ඤතලයේ ඉපදෙන්න බෑ. රූපී බ්‍රහ්මයක් වෙන්නේ නැහැ. තිරස්චීන සත්‍යයක් වෙන්නේ නැහැ. අක්කන සූත්‍රයේ දේශනා කරපු කිසි තත්වයකටපත් වෙන්නේ නැහැ. හැබැයි ඉපදෙන්නේ කොහේද? ජාතසෝතාපන්න කෙනෙක් නම් කීපවරක් ඉපදෙන්න පුළුවන්. ඉපදෙන්නේ එක්කෝ මේ කාමලෝකේ, මනුස්ස ලෝකේ, එක්කෝ සම්මාදිට්ඨික දෙවියෙක් හැටියට අර ජාතුම් මහරජගේ තුසිතේ මේ වගේ දිව්‍ය ලෝකේ. අනික් තැන්වලට ඉපදෙන්න බෑ. බ්‍රහ්ම ලෝකවල කීයටවත් ඉපදෙන්නේ ජාතසෝතාපන්න ඵලයටපත් වූ කෙනෙක්. බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ධ්‍යාන ලාභීන්, අර රූපී අරූපී ධ්‍යාන ලාභීන් හෝ ඒ වගේම අනාගාමී අය. බ්‍රහ්ම ලෝක කියන එක වැරදි. සුද්ධාවාස හතරේ ඉපදිනවා. සුද්ධාවාසවල ඉපදෙන්න පුළුවන් එකම පුද්ගලයා අනාගාමී ඵලයටපත් වූ, ඒ වගේම අරූපී ධ්‍යාන අතීතයේ ලබාගත් සෝතා අර මාර්ග ඵලයට එන්නට අනාගාමී ඵලයට එන්නට පෙර අරූපී ඥාන ලැබූ, ඒ වගේම අරහත් ත්වයට පත් වෙන්නට බැරි වූ අය සුද්ධාවාස හතරේ ඉපදිනවා. සුද්ධාවාස හතරේ කිසි පෘථග්ජන පුද්ගලයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ඉපදෙන්නේ නැහැ. ඒවා ඉපදෙන්න පුළුවන් න ආගාමි, අනාගාමි, අර අරූපී ඥාන ලැබූ අය පමණයි.
අවසරයි අරහතුන් වහන්සේ.
එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
මගේ ප්‍රශ්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය සම්බන්ධයෙන්. පරතෝ ഘോഷක ප්‍රත්‍ය යම් කෙනෙකුට ලබා ගැනීම ආර්යයන් වහන්සේ නමක් අභිමුඛවම සිදුවිය යුතුද? මොකද උදාහරණයක් වශයෙන් මට හිතෙන දැන් පොය දවස්වලට වගේ එලිමහනේ ඉඳන් සමහරලාට දේශකයන්ව
එලිමහනේ ඉඳන් හරි ඇහුවත් මෙතින් දැන් ඇහෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතින් දැන් පේනවා ඇහෙනවා. දැන් මේ කටින් කතා කරන දේ හොඳට කණින් ඇහෙනවනේ. නමුත් දැන් මේක ඊට පස්සේ අපි රෙකෝඩ් එකකට දාලා ඉන්ටර්නෙට් එකට දාලා පිටරට ඉඳන් අහනකොට එන්නේ සුතමයේ ඥානෙ. එතකොට ලැබෙන්නේ මොකද්ද? සුතමයේ ඥානෙ. නමුත් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන සම්මුඛ අභිමුඛ පරතෝ ഘോഷක. ඒ කියන්නේ මම මේ කතා කරන කටහඬ දැන් තමන්ගේ කනේ ශ්‍රවණය කරන්න පුළුවන් නම් අභිමුඛ අර ඈත මේ හිටියත් අභිමුඛව ඇහෙනවා.
දකින්න නැත්තම් සමහරලාට අවිලා ස්වාමීන් වහන්සේ බනහලා ස්වාමීන් වහන්සේ දකින්නෙත් නැතෝ යනවා කෙනෙක්
නෑ. එහෙම නැගින්න නැතුව යන්නේ නෑ. කොහොම හරි දකින්න පුළුවන්. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිසා අභිමුඛව මේ ධර්මය අහනවා නම් ඒක පරතෝ ഘോഷක. දැන් මෙතන මේ සියන ඉන්න සියලුම දෙනාට මේ අභිමුඛව පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. හැබැයි මේක අහනවා තවත් ඉන්ටර්නෙට් එකෙන් බොහෝ පිරිසක් අහනවා. ඒ අයට ලැබෙන්නේ මොකද්ද? සුතමයේ ඥානෙ. හැබැයි සුතමේ ඥානය ලැබුණත් ඒකෙන් යම් කිසි පැහැදීමක් ඇති වෙනවා. යම් කිසි වෙලාවක මේක බොටල් නෙක් එක. අර සුතමේ ඥානය ලැබුණට පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් අර මේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා දැන් පිටකෝපදේශය කියලා පොතක් තියෙනවා. පස්සේ ලිව්ව පොතක්. පිටකෝපදේශයේ ඉතා පැහැදිලිව තියෙනවා මේ පරතෝ ഘോഷක ප්‍රත්‍යත් සම්මාදිට්ඨියත් නිවනට උපකාර වන මූලිකම දෙයක්. දැන් මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙකුගෙන් පරම පවිත්‍ර සිරිසත් ධර්මය ශ්‍රවණය කළොත්. පරම පවිත්‍ර සිරිසත් ධර්මය කල්යාණ මිත්‍රයෙකුගෙන් අහනවා කියන්නේ කළු නසන ධර්මය. කළු කෙලෙස් නසනවා කියන්නේ භව නසන ධර්මය. බණ යම්කිසි කෙනෙක් බහ කියනවා නම් එතන කළු නසන්න බෑ. එතන කුසලං පජානාති අකුසලං පජානාති, කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති කියන හතර තමන් තුළ අර මේ නිර්මාණය වෙලා ප්‍රභවය වෙලා පජානාති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සිරිසත් ධර්මයත් දෙකත් බුද්ධ ශක්තියට අනුගත වීම කියන තුනම එකතු වුණොත් පරතෝ ഘോഷක ප්‍රත්‍ය පූර්ණ වෙනවා. තුනක් වෙන්න ඕනේ. මේක අර කළු කෙලෙස් කිලුටු දේ නසන ක්‍රමය ආදී කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා හැටියට සාත්තං සම්්‍යඤ්ඤණං කේවල පරිපුන්නම් පරිසුද්ධං ආදී කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. අතීතයේ තමන් හදාගත්ත එකතු කරගත්ත කෙලෙස් නසන්න, වර්තමානයේ තමන් සකස් කරගන්නා කෙලෙස්, අනාගතයේ සකස් කරගන්නට තියෙන කෙලෙස් තුනම අයින් කරන්න කළු නසන්න මග පාර පිළිවෙත ප්‍රතිපදාව දැනගන්න අහගන්න. එකයි කල්යාණ මිත්‍ර. ඒ වගේම මේ නිර්මල පවිත්‍ර බුදුදහම අර සංදේශනාව දවතාවේ ත්‍රිපරවට්ටේ චතුරාර්ය සත්‍ය ධර්මේ පටිච්චසමුප්පාද ධර්මේ මේවා අහන්න. තමන්ගේ හිත කිලුටු වෙන ආකාරයත් පිටිසිදු වෙන ආකාරයත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මේ ත්‍රිපරවට්ටේ තේරුම් ගත්තාම. සීලේ ත්‍රිපරවට්ටේ තේරුම් ගත්තාම. සමාධියේ ත්‍රිපරවට්ටේ තේරුම් ගත්තාම. ඥානයේ ත්‍රිපරවට්ටේ තේරුම් ගත්තා. හේතු හෝති හිටි ත්‍රිපරිවට්ටය තේරුම් ගත්තා. ඉතින් මේවා පරම පවිත්‍ර සිද්ධාර්ථ. ඒක ඇහුවාම පමණයි පුද්ගලයෙකුට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් විතරයි ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන ආනිපානසත් සමාධි. ඉතින් ඒක නිසා මේ පරතෝෂය ප්‍රත්‍ය ලැබීම සමාධිත්‍යයටපත් වීම සද්දස්ස කුල පුත්තස්ස වීම අනිවාර්යයි නිවන් දකින්න කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා තියෙනවා. හොඳයි එහෙනම්. හොඳයි එහෙනම්. දැන් කවුරුත් පින් අනුමෝදන් කරන්න, පින් දෙන්න පින් පවරන්න පිළිසිදු චේතනාවක් ඇතුව සිතේ පැහැදීමක් පිරිසිදු වීමක් ඇතුව තුන් සිට පහදාගෙන මේ ගාථාවන් කියලා පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා හුන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හුන්තු ඥාතය. ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්‍තිය. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. ධම්මානු ධම්ම පටිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු කරුණු ධර්ම කරුණු හේතු වාසනා වේවා.